नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स।
साधु साधु साधु।
පින්නත් ස්වාමීන් වහන්ස මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපේ ජීවිතේ අපිට නොයෙකුත් අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට මේ අත්දැකීම් අපි කියන්නේ අර නිකන් පහසු දේවල්ම නොවෙන්න පුළුවන්. සාමාන්‍ය හොයාගෙන යන්නේ නම් පහසු විවේකය දනවන අත්දැකීම් පමණයි. නමුත් නොදැනීම අන්න වෙහෙස පීඩාව දනවන සිදුවීම් අත්දැකීමුත් අපිට විඳින්න සිද්ධ වෙනවා. එතකොට මේ වගේ අත්දැකීම් මොන දිශාවකට අපේ ජීවිතේ අරගෙන යනවාද කියලා කල්පනා කරොත් ඇත්තටම ඒ අත්දැකීම් තමයි අපිට මේ නිවනක් සැනසීමක් විවේකයක් හොයාගන්න ගොඩක් දුරට හේතු වෙන්නේ. එහෙම නැතුව සැපම විතරක් වින්දානම් සැපම විතරක් තියුණනම් නිවන් සැනසීමක් හොයාගෙන යන කෙනෙක් දකින්න අඩුවෙන්න පුළුවන් අපිට. ඉතින් ඒක නිසා අන්න අර විදියේ වෙහෙස පීඩාව තමයි ගොඩක් දුරට කෙනෙක්ට මේකෙන් මිදීමක් මේකෙන් විවේක වීමක් තිබුණා නම් හොඳයි කියන ඒ මාර්ගය පෙන්නුම් කරන්න. ඉතින් ඒ විදිහේ අවස්ථා ගොඩක් කෙනෙක්ගේ ජීවිතවල නොයෙකුත් වර උදා වෙලා එනවා. ඉතින් හරියට නිකන් අර උපමාවට කියනවා, මොකද්ද මුතු ඇටයක තියෙන සුන්දරත්වය, මොකද්ද මේකේ ආරම්භය, මොකද්ද මේකේ මූලික හේතුව කියලා බැලුවොත් අන්න අර මුතු බෙල්ලට ආපු අනතුරක් වෙහෙසක් පීඩාවක් තමයි මෙන්න මේ මුතු ඇටයක් බවට දවසක පත් වෙන්නේ. මුතු ඇටයක තියෙන සුන්දරත්වය ඇති වෙන්නේ අර වෙහෙස පීඩාව තුලින්. අර විදියට ආගන්තුක යම් කිසි අනතුරක් ආගන්තුක ද්‍රව්‍යයක් මේ සතාගේ තුළට ඇතුළෙනවා, අන්න එතකොට ඒක ඒ තියෙන අනතුර අයින් කරන්න මෙයාගේ ශරීරයෙන් නොදැනීම අන්න ටික ටික මේක වටේට යම් කිසි ස්ථාරයක් තැම්පත් වෙනවා. එහෙම ගිහිලා අවුරුදු ගණනාවක් ඇතුළත මොකද වෙන්නේ, අර බොහොම අලංකාර වර්ණවත් ස්වභාවිකව හොයාගන්න පුළුවන් ඉතා අගන වස්තුවක් විදියට හැඳින්වෙන අන්න මුතු ඇටයක් හැදිලා එනවා, ටිකෙන් ටික වර්ධනය වෙලා එනවා. ඉතින් මේ ජීවිතේ තියෙන වෙහෙස පීඩා වෙන්න පුළුවන්, මේ ජීවිතේ අපි බලාපොරොත්තු නොවුණු අත්දැකීම් වෙන්න පුළුවන්, අන්න ඒ වගේ දේවලුත් අපිට හේතු වෙනවා ගොඩක් දුරට මෙන්න මේ වගේ ධර්මයක් හොයාගෙන යන්න. තමන් තුළ මෙන්න මේ විදිහේ මුතු ඇටයක් වගේ ඒ තියෙන සුන්දරත්වයක් ඒ විදිහේ වටිනාකමක් ලං කරගන්න මේ කියන වෙහෙස පීඩාවම තමයි හේතුව. එහෙම නැතුව සැපම ලැබුණා නම් හොයපු දේවල්ම හම්බුණා නම් ප්‍රාර්ථනා කරපු විදිහටම ජීවිතේ දේවල් සිද්ධ වුණා නම් ගොඩ දෙනෙක් මේ විදිහේ ප්‍රතිපදාවකට යොමු වෙන්නේ නැහැ. ඒක බොහොම පැහැදිලි. ඒකට අර ආපු වෙහෙස පීඩාවක් හේතු කරගෙන යම් කිසි විටක අන්න ක්‍රමානුකූලව මේ මාර්ගයේ දිහාවට භාවනාවක් දිහාවට හිතක වැඩිවීමක් දිහාවට කෙනෙක් යොමු වුණොත් අන්න ඒ තැනැත්තට පුළුවනි අර විදිහේ සැනසීමක් විවේකයක් එහෙම නැත්නම් තමන් තුළ අර විදිහේ වටිනා වස්තුවක් ලං කරගන්න හදාගන්න. ඉතින් ඒ විදිහේ ගමනක ගියපු තව පිරිසක් ගැන තමයි අද දවසේ සඳහන, අද දවසේ ඒ ඉදිරිපත් වෙලා තියෙන කොටස. ඉතින් මොකද්ද මෙතෙන්දී විස්තරේ තියෙන්නේ? අන්න භාග්‍යවතුන් වහන්සේ බාරණැස කැමති තාක්කල් වැඩ ඉඳලා ඊට පස්සේ උරුවෙල් දනව්වට තම වැඩියා උරුවෙල් දනව්වට ගමන් කරා කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ උරුවෙල් දනව්වේ යම් කිසි එක්තරා වනලැහැබක ගසක් මුල භාග්‍යවතුන් වහන්සේ වැඩවෙසෙන අවස්ථාවක්. එතන මේ අවස්ථාවේ වෙච්ච සිදුවීමක් පිළිබඳ සඳහන් වෙනවා. මොකද සිදුවීම? මේ 30ක් පමණ වූ භද්‍රවග්ගික කුමාරවරු පිරිසක් ගැන තමයි කතාව. එතකොට මේගොල්ලෝ මේ විවේක දවසක ට්‍රිප් එකක් ගිහිල්ලා ්‍රිප් එකක් ගිහිල්ලා කැලේ එක ඔය කාලා බිල්ල නාලා ජොරි කල්ලා එන විදිහ එකක් වෙන්න නැති දේදි එකක් ගිල්ලා මෙ 30ක වගේ පිරිසක්. ඉතිං මේකෙන් 29කට බිරිඳන් ඉඳලා තියෙනවා. එක්කෙනෙක්ට බිරිඳක් ඉඳලා නෑ. ඉතින් මොකද මේ යාළුවෝ ටික කරලා තියෙන්නේ? අනේ ඉතින් උඹ විතරක් එහෙම තනි වෙන එක හරි නෑනේ මචං කියලා වගේ වෙන්නේ නැති. ඒ ඔහොම ට්‍රිප් යනකොට ඔය වගේ ප්‍රශ්න එනවා. ඉස්සර අපේ යාළුවෙක් ඉඳියා ඌ හැමදාම කියන්නේ මම ඉතින් හැමදාම කැමරාව ඉතිපස්සේ. කැමරාව ඉතිපස්සේ මොකද මම තමයි ෆොටෝග්‍රාෆර් අනිත් කට්ටිය ඉතින් ජෝඩු ජෝඩු වෙලා යනවා. මට විතරක් කැමරාව ඉතිපස්සේ ජොබ් එක හම්බෙලා තියෙනවා කියලා. ඔන්න විදිහේ යාළුවෙක් ඉඳලා තියෙනවා කොහොම හරි මේ පිරිසටත්. ඉතින් මොකද කරලා තියෙන්නේ? අන්න මෙයාට පහසුවක් සනසන්න ගණිකාවක් එකතු කරගෙන ගිහිල්ලා. මුදලට ගත් කාන්තාවක් එකතු කරගෙන ගිහිල්ලා. එතකොට දැන් 30යි හරි 30 දෙනාටම දැන් බිරියන් ඉන්නවා. ওই විදියට තමයි මේ කට්ටිය මේ ගමන ගිහිල්ලා තියෙන්නේ. ගියාට මොකද අරගොල්ලෝ ඉන්ද්‍රිය පිනවන අතරේ අරගොල්ලෝ ජොලි කරන අතරේ මේ මුදලට ගත්ත කාන්තාවගේ අදහස තිවිලා තියෙන්නේ ඒ විදිහේ අදහසක් නෙමෙයි. ඒ වෙනුවට මේ තැනැත්ති පොඩ්ඩක් එමේ වෙනකන් ඉඳලා අර තියුණ ආභරණ ටිකයි වටිනා මුදල් මිල මුදල් ටිකයි ඔක්කොම අරගෙන මාරු වෙනවා. ඉතින් ඕක තමයි වෙන සිදුවීම. ඊට පස්සේ දැන් 30 දෙනාම එකතු වෙලා මොකද කරන්නේ? දැන් අර වැඩ කටයුතු ඔක්කොම නවත්තලා මේ යාළුවාගේ මේ නැති වෙච්ච මේ තැනැත්තිය හොයන්න පටන් ගත්තා. ඉතින් හොයනවා දැන් කැලේ පිරගෙන හොයනවා කෝ අපේ ආභරණ කෝ අපේ මුදල් කෝ මේ පලා ගියපු තැනැත්ති කියලා හොයාගෙන යනවා. ඉතින් ඔහොම හොයාගෙන යනකොට අන්න යම් කිසි අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ ගසක් මුල වැඩ සිටිනවා. ඉතින් සාමාන්‍ය බුදුවරයෙක් එහෙම පැවිද්දෙක් වැඩ ඉන්නකොට ඉතින් මේ වගේ දෙයක් ගිහිල්ලා ඒ පැවිද්දගෙන් අහයි කියලා හිතන්නත් අමාරුයි. නමුත් ඉතින් මේ පිරිස අහලා තියෙනවා. එහෙම කට්ටියක් ඉන්නවනේ අර නිකන් සුදුසු සහ නුසුදුසු දේවල් දැන් හඳුනගන්න බෑ සමහර වෙලාවට. පැවිද්දෙක්ගෙන් මේ වගේ දෙයක් අහන්න සුදුසුද කියලා කල්පනා වෙන්නේ නැතිව ඇති සමහර විට. ඔය වෙලාවට ඔය නිකන් අර නිකන් මේ පැවිද්දෙක්ට කතා කරලා නිකන් රාත්‍රි ආහාර වේලක් ගන්නවද කියලා අහුවා වගේ තමයි. ඈ ඒ වගේ එකක් හරියන්නේ නැහැ නේ, ප්‍රශ්නේ හරියන්නේ නැහැ, ඒ ඔෆර් එක හරියන්නේ නැහැ. ඒක සාමාන්‍ය බුද්ධිය. පැවිද්දාගේ පැත්තේ තියෙනවා බාර ගන්නවද නැද්ද කියන එක. නමුත් අන්න රැට කන්න කතා කරන්නේ නැහැ නේ පැවිද්දෙට. ඒ විදිහේ ස්වභාවයක් නැහැ. ඒ විදිහේ සම්මතයක් නැහැ. එතකොට ඒ විදිහේ යම් කිසි විදියක දැන හඳුන ගැනීමක් සාමාන්‍ය බුද්ධියක් වගේ දෙයක් වටිනවා කාත් එක්ක ගනුදෙනු කරත්. නැත්තම් පැවිද්දොන්ට කතා කරලා අහනවා රැට කනවද? මේ කෑම මේසේ හොඳට පනවලා තියෙනවා ඇයි මේ කන්නේ නැත්තේ කියලා අහනවා. අදාල නැහැනේ ප්‍රශ්නේ, අදාල නැහැ. ඈ රාත්‍රියට පැවිද්දෙට කන්න කතා කරා කියන්නේ පහසුවකට වැඩිය වද වේදනාවක් දෙන්න දරන උත්සාහයක් වගේ දෙයක්. මොකද කරන්න බැරි දෙයක් කරන්න කියලා ආරාධනාවක් කරනවා, යෝජනාවක් කරනවා. මේක එච්චර හිතක පහසුව සඳහා නෙමෙයි, තරහකාරීට වගේ නම් හොඳයි ඉතින්. ඈ තරහකාරීට වගේ හොඳයි. ඔන්න කෑම මේසයක් පනවල තියෙනවා කාපන් කියලා රාත්‍රිය කතා කරලා කියනවා. එතකොට දුන්න වැඩක් මේ විදිහේ වෙහෙසක් පීඩාවක් මම ඇති කරා කියලා හිතට සතුටක් ඇති කරගන්න පුළුවනි. කොහොම කොහොම හරි ඉතින් මෙන්න මේ පිරිසත් ඒ වගේ මෝඩකමකින් වෙන්නේ නැති ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේගෙන්ම අහනවා මේ භාග්‍යවතුන් වහන්සේ මේ කාන්තාවක් එහෙම යනවා දැක්කද මේ පැත්තෙන් කියලා. ස්වාමීනි කියලා කතා කරන්නේ, ස්වාමීනි මේ කාන්තාවක් එහෙම මේ පැත්තෙන් යනවා දැක්කද කියලා අහනවා. ඉතින් කොහොම හරි බුදුරජාණන් වහන්සේත් මේ පිරිසගෙන් ආපහු අහනවා මොකද ඕගොල්ලෝ එහෙම කාන්තාවක් හොයන්නේ කියලා. එතකොට කියනවා මෙන්න මේ වෙච්ච සිදුවීම. අපි මේ විදියට 30 දෙනෙක් මේ බිරින්දෑවරු සමග ජොලි කරන්න ආවයි. එක්කෙනෙක් ඉන්දියා කැමරාව ඉදිරිපස්සේ ඉන්න කෙනෙක් එයාට මේ බිරියක් නැති හින්දා මේ විදියට මේ ගණිකාවක් කරගෙන ආවයි. ඊට පස්සේ මේ තැනැත්ති අපේ ආභරණ ටිකයි මිල මුදල් ටිකයි ඔක්කොම අරගෙන මාරු වුණා කියලා ඔන්න වෙච්ච දේ ප්‍රකාශ කරනවා. එච්ච සිදුවීම ප්‍රකාශ කරනවා. ඉතින් එහෙම ප්‍රකාශ කරාම බුදුරජාණන් වහන්සේ දැන් මේ හොයන්නේ කාන්තාවක්නේ, අමුතු විදිහේ ප්‍රශ්නයක් බෝලයක් දානවා මේ පිරිසට. මොකක්ද අහන්නේ? මොකක්ද අහන ප්‍රශ්නේ? අහනවා මේ තමුන් ගැන හෙවීමද උතුම්, එහෙම නැත්නම් කාන්තාවක් ගැන හෙවීමද කියලා. තමුන් ගැන හෙවීමද උතුම්, අනුන් ගැන හෙවීමද කියන විදිහේ ප්‍රශ්නයක් අහනවා. ඉතින් එහෙම ඇහුවාම මේ පිරිස යම් කිසි විදිහක අපිට කියන්න පුළුවන් අර පින් ඇති පිරිසක් නිසා වෙන්නේ නැති, පාරමී පිරුණු පිරිසක් නිසා වෙන්නේ නැති, මේ පිරිස කියනවා තමුන් ගැන සෙවීම උතුම්. ඒ විදිහේ තේරීමක් සිද්ධ කරනවා. සාමාන්‍යයෙන් ඕක සාමාන්‍ය ලෝකයාගෙන් ওই ප්‍රශ්නේ ඇහුවොත් ওই උත්තරේ නොලැබෙන්න පුළුවන්. ඒකනේ ඔය මීඩියා කියන්නේ, ඒකනේ ඔය සෝෂල් මීඩියා කියන්නේ, ඒකනේ ඔය ඉන්ටර්නෙට් කියන්නේ. අන තමුන් ගැන හෙවිල්ල කෙසේ වෙතත් අනුන් ගැන නම් හොයනවා. ඒක උණුහුණුවේ විකුණන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් ඔය නිවුස් වල තියෙනවා කේස් එකක් මොකද්ද? හොඳ දේවල් විකුණන්න බෑ. නිකන් හිතට සැනසීමක් එන දේවල් විකුණන්න බෑ. ලේ වැගිරෙන අර විදිහේ භයානක සිදුවීම් සජීවි දර්ශන තියනවා නම් අන්න හොට් හොට් කියලා විකුණන්න පුළුවන්. හෙඩ්ලයින්ම දාලා විකුණන්න පුළුවන්. ඒ විදිහ ඒකනේ ඔය නිවුස් වල ඇව්වාම අන්න එකෙන් මෙතන දිවිනා ගත්තා. ඔන්න ළමයි ටිකක් මේ විදිහට දියේ ගිලිලා මැරුණා. ඔන්න මේ විදිහේ සිදුවීමක් සිදු වුණා. මෙන්න එක්කෙනෙක් බල්ලෙක් එක්ක ඉඳලා කියලා ඔන්න ඔය විදිහේ ඔය වගේ නිවුස් තමයි විකුණන්න පුළුවන්. මෙලෝ රහක් නැහැ, මෙලෝ වැඩක් නැහැ. කාටවත් තේරුමක් නැහැ. නමුත් අන්න මොකද කරන්නේ? විකුණන්න පුළුවන් ඒ වගේ දේවල්. මොකද මේ ලෝකයා හරි කැමති මේ අනුන් ගැන හොයන වැඩේට. අනුන් ගැන හොයන වැඩේට හරි කැමති. ඒක බොහොම ආකර්ෂණයක් දනවනවා. ඉතින් ඔය නිවුස් වල වුණත් තමුන් ගැන හොයන කතාවක් කිව්වොත් කවුරුත් ඒ channel එක බලන එකක් නෑ. ෂුවර් එකට බලන එකක් නෑ. අයියෝ මේ මොකද්ද මේ channel එක කියලා. අර සාමාන්‍ය අර රිමෝට් එකේ channel මාරු වෙනවනේ. ඒකනේ TV බැලිල්ලටත් වැඩිය channel මාරු කිරිල්ලේ කිරීමක් තමයි තියෙන්නේ. එතකොට අන channel මාරු වෙනවා. අතන නවතින එකක් නෑ. තමුන්ගේ ගැන හෙවීමක් ගැන කතා කරොත් එතන නවතින එකක් නෑ. හිත තුල සැනසීමක් ගැන කතා කරොත් එතන නවතින එකක් නෑ. අර විදිහට ඇත්තටම වටිනා, ඇත්තටම ප්‍රයෝජනවත් නිවුස් එකක් කිව්වොත් එතන නවතින එකක් නැහැ. හරි කම්මැලි. මේ වගේ වහල වැඩක් තියනවාද? මේ වෙනුවට ඊට වැඩිය වටිනා, ඊට වැඩිය ප්‍රයෝජනවත් මොනවා හරි ප්‍රවෘත්තියක් නැද්ද කියලා අහනවා. ඉතින් මේ විදිහේ ලෝකෙක ජීවත් වෙන්නේ, මේ විදිහේ කාලයක් මේ ගත වෙන්නේ. කෙසේ නමුත් මේ පිරිස යම් කිසි විදිහක පින් ඇති පිරිසක් කියලා අපිට කියන්න පුළුවන්. එහෙම නැත්නම් අර විදිහේ පාරමී පිරිච්ච පිරිසක් කියලා කියන්න පුළුවන්. නැත්නම් සමහර විට අර බුදුන් ඉස්සරහා ඉන්න ඒ අනුභවය වෙන්න පුළුවන්. බුදු කෙනෙක් ඉස්සරහා නෙමෙයි ඉන්නේ, ඒ අනුභවය වෙන්න පුළුවන්. ඉතින් මේ අහන ප්‍රශ්නෙට මේ පිරිස පිළිතුරු දෙනවා. ආ භාග්‍යතුන් වහන්ස, ස්වාමීනි, මේ අනුන් ගැන හොයනවට වැඩිය තමන් ගැන හොයන එක උතුම්. අන්න ඒගොල්ලන්ගේ පිළිතුර. ඒක ලැබුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? එහෙනම් ඉතින් ගැටේ ගහනවා. එහෙනම් පොඩ්ඩක් වාඩි වෙන්න, මම මේ තමුන් ගැන හොයන ප්‍රතිපදාව කියලා දෙන්නම්. අනුන් ගැන හොයන ප්‍රතිපදාව කෙසේ වෙතත් තමුන් ගැන හොයන ප්‍රතිපදාව මම කියලා දෙන්නම් කියලා යම් කිසි විදියක මේ පිරිසව මේ වචනේ අහන්න සූදානම් කරනවා. මේ පිරිසව පොඩ්ඩක් තැම්පත් කරනවා. මේ පිරිසව පොඩ්ඩක් සංසුන් කරනවා. ඉතින් ওই විදිහට මේ පිරිසව සංසුන් කරලා ඉවර වෙලා ඔන්න මේ කට්ටියට යම් කිසි විදියක බණ කතාවක්, එහෙම නැත්නම් ප්‍රතිපදාවක් භාග්‍යතුන් වහන්සේ පෙන්නලා දෙනවා. අන්නේ ප්‍රතිපදාව පිළිබඳ මඟ පෙන්වීමක් අපිත් බලමු කරගන්න මේ අද දවසේ කතාවේ හැටියට. දැන් ওই විදිහේ අන තමුන් ගැන හොයන්න තමයි සූදානම. තමුන් ගැන හොයන්න සූදානම් වෙනකොට අන්න මොකද වෙන්නේ? අන්න එහෙනම් මොකද්ද මේ කරන ක්‍රමේ? කොයි විදිහටද මේක පුරුදු කරන්නේ කියලා කෙනෙක් කල්පනා කරන්න පුළුවන්. එහෙම නැත්නම් මොන විදිහ ප්‍රතිපදාවක්ද මේ පිරිසට පෙන්වන්න නැත්තේ කියලා කෙනෙක් කල්පනා කරන්න පුළුවන්. ඉතින් අද දවසට හරියන විදිහට අපි මෙහෙම කියමු. ඔන්න දැන් තමුන්ගේ කය හිත කියලා අපිට නිකන් වෙන් කරලා පෙන්වන්න පුළුවන් නේ. මේ බාහිර කයක් තියෙනවා, හිත තුල ක්‍රියාකාරීත්වයක් තියෙනවා. එතකොට සාමාන්‍ය ඔය ප්‍රතිපදාව ගැන කියනකොට කියනවා මේ කයට හොඳයි මූවමන්ට්, මේ කයට හොඳයි ක්‍රියාශීලීත්වය. එහෙමෙහෙ ගමන් කිරීම, දාඩිය දැමීම, වෙහෙසීම මේ කයට හොඳයි. නමුත් හිතට හොඳයි නැවතීමක්, ස්ටිල්නස් තමයි හිතට හොඳ, කයට හොඳයි මූවමන්ට් එක. කය ක්‍රියාශීලී කරනවා, හිත නවත්තනවා, හිත එකලස් කරනවා. ඔන්න ඔය විදිහේ ප්‍රතිපදාවක් මෙන්න මේ ස්පිරිචුවැලිටි කියලා අද කාලේ විදිහට අඳුන්වන්න පුළුවන්. ප්‍රතිපදාවක්, හිතක පුහුණුවක්, නැත්නම් පුහුණුවක යෙදෙනවා කියන අදහසින් අඳුන්වන්න පුළුවන්. මොකද්ද මේ කය ගැන කියන්නේ? කයට මූවමන්ට් එක කොහොමද හොඳ වෙන්නේ, කයට කොහොමද ක්‍රියාශීලීත්වය හොඳ වෙන්නේ කියලා කෙනෙක් කල්පනා කරන්න පුළුවන්, ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. සාමාන්‍ය ඔය අපි කියන්නේ මේ ශරීර හොරු කියලා. අන්න ශරීර හොරුන්ට සාමාන්‍ය ලොකු ප්‍රශ්න ගැටලු මතුවෙලා එනවා. ඔය නැවත නැවත කල්පනා කරන ඩිප්‍රෙෂන් කාරයෝන්ගෙන් එහෙම අහලා බැලුවොත් ශරීර හොරු තමයි. එයාගේ මානසිකත්වයට එයාට සාමාන්‍යයෙන් කය හොලවන්න හිතෙන්නේ නැහැ, දාඩිය දාන්න හිතෙන්නේ නැහැ, වෙහෙස පීඩාව ඇති කරගන්න හිතෙන්නේ නැහැ. මේ කයට මේ විදි අනුග්‍රහයක් කර යුතුයි කියන එකට කැමැතිම නැහැ. එතකොට අන්න කය ඒ විදිහට තියෙනකොට අනිවාර්ය හිතත් ලෙඩ වෙනවා තමයි, හිතත් ලෙඩ වෙනවා තමයි. ඒ වගේම අනිත් පැත්තෙන් කය කොච්චර ක්‍රියාශීලී වුණත් අපි හිතමු හිත තුළ අර විදිහේ ප්‍රතිපදාවක්, හිත තුළ තියෙන වෙනස් විදිහක ප්‍රතිපදාවක්, හිත තුළ ඒ විදිහේ ප්‍රතිපදාවක් වැඩි වෙ නැත්නම් ඒත් කය ලෙඩ වෙනවා. සාමාන්‍ය ඔය හොඳට ක්‍රියාශීලී කට්ටිය ඉන්නවා, ඒගොල්ලුණත් කයෙන් ලෙඩ වෙනවා. මොකද හේතුව? අර හිත තුළ පුහුණුව නොවැඩුව නිසා. ඔන්න ඔය විදිහ දෙපැත්තක් මේ වගේ ප්‍රතිපදාවක තියෙනවා. වැඩි ඕනේ ඔය දන්න හඳුරන කෙනෙක් ඉන්නවා, එයා අවුරුදු 30 ගානයි. අන්න කයින් ගොඩක් ක්‍රියාශීලී. අප්පා එහෙම ගිහිල්ලා හොඳට ක්‍රියාශීලී. නමුත් අන්න මොකද උනේ? හිත තුළ තියෙන රෝගයක් ඉස්මතු වෙලා ඇවිල්ලා කය ලෙඩ කරා. දැන් මර ඇඳේ තව ටික දවසයි. මොකද්ද? මුඛ පිළිකාවක්. කන්නෙත් නැතුව තමයි මැරෙන්න වෙන්නේ. කන්න වෙන්නෙත් නැහැ. කන්නෙත් නැතුව මැරෙන්න වෙන ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඒ විදිහේ දේවල් අපිට දකින්න පුළුවන්. කොහොමද මේ කයේ තියෙන ලෙඩකට, රෝගයකට හිතේ තියෙන ලෙඩක් හේතු වෙන්නේ? කහිතේ තියෙන ලෙඩක් කොහොමද කයෙන් ඇති වෙලා ඉන්නේ කියන එක දකින්න පුළුවනි. ඒ විදිහේ දෙපැත්තක් මේ වගේ ප්‍රතිපදාවක තියෙනවා. එතකොට කය ක්‍රියාශීලී නොවුනහම අනිවාර්යෙන් හිතත් ලෙඩ වෙන ගතියක් තියෙනවා. අර විදිහට ශරීර හොරුන්ගේ එක දකින්න පුළුවන්. දාඩි දාගන්න කැමති නැහැ, වෙහෙසෙන්න කැමති නැහැ, එළියට බහින්න කැමති නැහැ. අනිවාර්යයෙන් මාස ගණනක්, අවුරුද්දක් කීපයක් යනකොට අන්න හිතෙන් ලෙඩෙක් බවට පත් වෙනවා. දැන් ඔය කොරෝනා වසංගතේ කාලෙත් ඕකනේ උනේ. කොවිඩ් කාලේ මොකද උනේ? අන්න කොවිඩ් පෙන්ඩමික් එකට පස්සේ අර විදිහේ මානසික රෝගී, ඩිප්‍රෙෂන් පෙන්ඩමික් එකක් ආවා. මොකද්ද හේතුව? අන්න තමුන්ගේ අපාර්ට්මන්ට් එකට ඒ පොඩි කාමරේට කොටු වෙලා මාස ගණනක්, අවුරුදු ගණනක් ගත කරන්න සිද්ධ වුණා. අන්න නොදැනීම මට මේ විදිහේ වෙහෙසක් පීඩාවක් ආවා. එහෙම කට්ටිය ගොඩාක් ඉන්නවා. ඒ කොවිඩ් වසංගතයේ හින්දා මානසිකව ලෙඩ වෙච්ච කට්ටිය, කොවිඩ් වසංගතය නිසා ඩිප්‍රෙෂන් හැදිච්ච කට්ටිය, එහෙම කට්ටිය ගොඩක් ඉන්නවා. පහුගිය දවසේ වැඩි වයසකුත් නෑ, අවුරුදු 20 ගානක විතර, කියනවා මම මේ ඩිප්‍රෙෂන්, මොකද්ද හේතුව? මොකද්ද? අන්න මේ කොවිඩ් කාලේ තමයි මට ආවේ. කොවිඩ් කාලේ තමයි මේ විදි ප්‍රශ්නයක් ඇති වුණේ. ඒ මාස ගණනක් කොටු වෙලා ඉන්දියා අපාර්ට්මන්ට් එකක කවුරුත් කතා බහ කරන්න ඉඳියෙත් නෑ. යාළුවෝ නම් කීප දෙනෙක් ඉන්දියා වටපිටාවේ, ඒගොල්ලෝ එක්කත් කතා කරන්න හිතුන්නේ නෑ. අන්තිමට මේක ඉවර වෙනකොට ලෙඩ වෙලා, මානසිකව ලෙඩ වෙලා අන්න කයේ මූවමන්ට් එක නැති වුණාම එහෙම ප්‍රශ්න තියෙනවා. එහෙම ප්‍රශ්න තියෙනවා. එතකොට එහෙනම් කයට ක්‍රියාශීලීත්වය හොඳයි, කයට පොඩ්ඩක් දාඩිය දා ගැනීම හොඳයි, කයට පොඩ්ඩක් ව්‍යායාමයක් කිරීම හොඳයි. ඒ විදිහට අන්න කයට යම් කිසි අනුග්‍රහයක් කළ යුතුයි. එහෙම නැතුව මේ කය පවත්වන්න බෑ, මේ ජීවිතය පවත්වන්න බෑ. එතකොට එහෙනම් අන්න කයට අර විදිහේ අනුග්‍රහයක් සිද්ධ කරනවා. ඒ විදිහේ උපකාරයක් කරනවා. ඒ උපකාරය පහසුවෙන්ම දකින්න පුළුවන්. ඒක නිසා කයේ පහසුවක්ද අපහසුවක්ද ඇති වෙන්නේ, ඒක නිසා කයේ කොහොමද වෙනසක් ඇති වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් ඔය ව්‍යායාමයක් නැති වුණාම, ව්‍යායාම නැති වුණාම කය යම් කිසි විදියක සලකුණු ඉදිරිපත් කරනවා. මේ කයේ සිදුවිය යුතු අනුග්‍රහය සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඉතින් පහුගිය දවසක ඔය ටොරොන්ටෝ සතිපාසලේ ළමයින්ගෙන් ඇහුවාම, මොකද්ද මේ ව්‍යායාම නැතිකොට ඇඟෙන් එන සලකුණු, ඒ විදිහේ සලකුණු එයා ඉදිරිපත් කරනවාද කියලා ඇහුවාම, ඒක එක්කෙනා කියනවා නිකන් වැඩක් කරගන්න නිකන් ශක්තිය අඩු බවක්, ඊට පස්සේ ඇඟ පැතරීමක්, මේ විදිහේ නිකන් කම්මැලි ගතියක්, මේ ඇඟේ මේ කියන්නේ ඇඟේ වෙහෙසෙනකොට යම් කිසි ගමනක් යනකොට ඇඟේ ශක්තිය නැති ගතියක්, ඔය වගේ දේවල් සලකුණු ටිකක් ඉදිරිපත් වෙලා එනවා. අන්න මේ විදිහේ කයකට අනුග්‍රහයක් නොකරහම, කයකට මොකද අනුග්‍රහය? අර විදිහේ ක්‍රියාශීලී ගතියක් කළ යුතුයි, ඒ විදිහේ අනුග්‍රහයක් කළ යුතුයි, දාඩිය දැමිය යුතුයි, ඒ විදිහේ පහසුවක් මේ කයට සැලසිය යුතුයි. අන්න නොකරපු ගමන් රෝග ලක්ෂණ වගේ කය තුලින් වෙහෙසක් පීඩාවක් මතුවෙලා එනවා. ඉතින් කයට ඇහුම්කන් දෙනවා නම්, කය කියන පණිවිඩේ දැනෙනවා නම්, අන්න ඒක දැන හඳුනගන්න එච්චර අමාරු නෑ. ගොඩාක් තොරතුරු නැවත නැවත අපිට ගෙනහැර දක්වනවා. අපි අහන්න සූදානම් නම් සාමාන්‍ය අර හිත තුල අතරමං වෙලා ඉන්න ඔළුව ඇතුලේ කල්ගත කරන කෙනෙක්ට ඒක ඇහෙන්නේ නෑ. නමුත් කය තුල කල්ගත කරන කෙනෙක්ට, කයට අවධානය දෙන කෙනෙක්ට තේරෙනවා අන්න මේ කය ව්‍යායාම මදි බව තමයි මේ කියන්නේ. මේ කයට ව්‍යායාමයක් නැහැ කියලා තමයි මේ කියන්නේ. ව්‍යායාමයක් තිබුණොත් ඒක ඒ කයට කරන අනුග්‍රහයක් කියලා තමුන්ටම ඒක කියව ගන්න පුළුවන්. එච්චර අමාරු නෑ ඒක කියව ගන්න. ඉතින් ඔන්න ඔය විදිහේ කය පැත්තෙන් යම් කිසි දෙයක් කළ යුතුයි. ඉතින් ඒ දරුවෝ ටික එහෙම ගොවා මං ගොවා ඕගොල්ලන්ට කියනවට වැඩිය, ඕගොල්ලන්ට පැහැදිලි කරනවට වැඩිය මේ මම නිකන් මටම කියා ගන්නවා වගේ. මොකද හේතුව අන්න මගේ කයනුත් ඒ වගේ සලකුණු වෙනවා. ව්‍යායාමයක් නෑ මේ දවස්වල. ව්‍යායාමයක් කළොත් හොඳයි, වැඩිය වෙහෙස පීඩාවක් දාඩියක් දාගත්තොත් හොඳයි කියලා විදිහේ සලකුණු ටිකක් මගේ ඇතුළින් ඉදිරිපත් වෙනවා. අන්න නිකන් ඕගොල්ලන්ට නම් කියනවා කෙසේ වෙතත් මම මටම කියා ගන්නවා වගේ කියලා. අන්න ඒ විදිහේ පණිවිඩයක් නැවත නැවත මතක් කර ගැනීම වටිනවා. මොකද හේතුව අන්න මේ කළ යුත්ත මේ බව දන්නවා, කළ යුතු දේ මේකයි කියලා දැන හඳුනගෙන තියෙනවා. නමුත් ඉතින් ඒකම සිද්ධ වෙන්නේ නෑනේ, ඒකනේ තියෙන ප්‍රශ්නේ. කළ යුත්ත මේ මේකයි වුණාට ඒකම කරගන්න හැකියාවක් නෑ සමහර විට. මේක හරි වැරද්ද මේක කියලා දැනන් ඉඳියට හරි දේම කරන්න හැකියාවක් නැහැ සමහර විට. ඉතින් මොකද කරන්නේ? අන්න කියනවා, නැවත නැවත කියනවා, ඔන්න මේ විදිහේ පණිවිඩයක් තියෙනවා, ඔන්න මේ විදිහේ පණිවිඩයක් තියෙනවා, ඔන්න මෙහෙම කතන්දරයක් තියෙනවා, මේක තමයි කළ යුතු වැඩේ කියලා මේ අනුන්ට බණ කියනවා වගේ හිතෙන්නේ. බලනකොට මේ මට මමම බණ කියාගෙන වගේ තමයි වැඩි හරියක්. අනුන්ට බයිනා වගේ තේරෙන්නේ බලනකොට මම මටම බැනගෙන වගේ තමයි වැඩි හරියක්. ඉතින් ඔය වගේ එකක් තමයි තියෙන්නේ. එහෙම එහෙම කියනකොට, නැවත නැවත කියනකොට, නැවත නැවත මේක තමයි හරි දේ, මෙහෙම කරොත් අඩුපාඩුයි, මේක තමයි හරි දේ, මෙහෙම කරොත් අඩුපාඩුයි කියලා නැවත 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 කියනවා. කියනකොට කියනකොට අඩුම ගානේ ඇහෙනවනේ, නිතර නිතර හිත තුල මතක් වෙනවනේ. අර වැරදි දේ ස්ථාර වෙන්නේ නැහනේ ඒ වෙනුවට. අන්න දන්නවා මම වැරදි දේ කරන්නේ. නමුත් අන්න මතක් කරනවා මේක තමයි හරි දේ. නිකන් වටපිටාවට එන්න එන්න සද්දෙට කියනවා, ආ මෙහෙම තමයි ඉන්න ඕනේ ඈ, මෙහෙම තමයි කරන්න ඕනේ ඈ කියලා කියනවා. ඉතින් සමහර එකෙක් හැංගිලා බලා ඉඳලා ඇවිල්ලා අහනවා, දැන් ඔබ වහන්සේ මෙහෙම කිව්වට ඔබ වහන්සේ එහෙම කරනවද කියලා අහන කට්ටියත් ඉන්නවා. එහෙම නිකන් අර වෙන වැඩ නැතුව බලාගෙන ඉඳලා 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 එහෙමත් ඇවිල්ලා අහනවා ඉඳලා හිල්ලා. ඒ වෙලාවට කියන්න ඕනේ, ඉතින් මම කියන විදියට කරන්න, කරන විදිය කියන්න යන්න එපා. ඒක තමයි වැඩේ. එහෙම තමයි කියන්න වෙන්නේ. මොකද ඒ හිතු හිතු විදියට එහෙම වෙනස් කරන්න බෑ මේ වැඩේ. ටිකක් අමාරුයි, කෙන්ද්‍රි ගාගෙන තමයි යන්නේ. ඒ වෙලාවට ඉතින් පොඩ්ඩක් අන නැවත නැවත මතක් කරනවා, මේක තමයි ක්‍රමී, මේක තමයි විය යුත්ත. නමුත් ඒකම නොවෙනවා වෙන්න පුළුවන්. නමුත් හරි වැරද්ද යා යුතු දිහාව කොකද කියන එක නැවත නැවත මතක් කරනවා. එහෙම කරනකොට දවසක ඔය ඔය අපි නිකන් මෙහෙම වෙන් කළ කියමුකෝ ඔතන හිතිවිලි හැඟීම් කියලා දෙකකට වෙන් කරමුකෝ අපි. හිතිවිලි වල නම් අපිට හිතා ගන්න පුළුවන් මේක තමයි කළ යුත්තේ. මේක තමයි සුදුසු වැඩේ කියලා අපිට කරන්න පුළුවන්. නමුත් අර හැඟීම් වලට ගියාම හැඟීම් වලට යට වෙනවා නී බේම. එකට යට වෙනවා. ඒ වෙලාවට හැඟීමට යට වුණාට පස්සේ අමාරුයි. අරක හොඳ හරි වැරද්ද දැනගෙන ඉඳියට වැරදි දේ තමයි වෙන්නේ කියලා අපිට කියන්න පුළුවන්. එතකොට අර හිතවිලි නැවත නැවත පල්තනවා මේක තමයි හරි වැඩේ. මේක තමයි කළ යුත්ත කියලා නැවත නැවත මතක් කරනවා. හැඟීම් වලට මුලා වෙනවා. හැඟීම් වලට යට වෙනවා. නමුත් කාලෙත් එක්ක අර හැඟීමුත් හිතවිලි විදිහට අන්න හැදිලා එනවා. එයා ටිකක් වංගුව ගන්න ටිකක් ලොකුවට අර වගේ ළඟ නැවෙන්නේ නැහැ. නමුත් කාලෙත් එක්ක එයත් වංගුව අරගන්නවා. එයත් නැවිලා එනවා. එයත් සුදුසු පාර එනවා. හැබැයි එයා එන්නේ අර අච්චර ශීඝ්‍රව නෙමෙයි. සමහර විට මාස ගණන් අවුරුදු ගණන් යන්න පුළුවන් එයාගේ පරිවර්තනය වෙන්න. නමුත් වෙනවා. එයත් පරිවර්තනය වෙනවා. අන්න ඒක තමයි වටින දේ. ඉතින් ඒක නිසා නැවත නැවත තමම මතක් කරගන්නවා මේක තමයි කළ යුත්ත. ඒක වෙන්නේ නැහැ. දෙනෙකෙක්ටත් කතා කරලා කියලා දෙනවා මේ ඔයා ඔහොම කරන්න එපා. ඔය විදිහට කරන්නේ හරි නෑනේ. මේක මේක නෙමෙයි ක්‍රමේ. මේ විදිහට කරන්න කියලා ඌටත් බණක් කියනවා. බලනකොට බණ කියන මිනිහා කරලත් නැතු වෙන්න පුළුවන්. කෙසේ නමුත් ඉතින් ඕක අන්න කය ගැන කරන අනුග්‍රහයක් කියලා අපිට කියන්න පුළුවනි. ඊට පස්සේ අනිත් පැත්තෙන් අන්න හිතට කරන අනුග්‍රහය. හිත පැත්‍ර කරන අනුග්‍රහය මොකද්ද? අන්න ස්ටිල්නස් කියලා තමයි කියන්නේ. මොකද්ද මේ හිත යම් කිසි විදියක එක්තැන් කරනවා. එක්තැන් කරනවා. දැන් භාවනාවක වුණත් ගොඩ දෙනෙක් ඉන්න ඔය දෙක පටලව ගන්නවා. මේගොල්ලෝ හිතනවා කයට ස්ටිල්නස් හිතට මූවමන්ට්. එතකොට භාවනා කරන ඉරියව්වෙන් ඉන්නවා. හෙල්ලෙන්නේ නැතුව ඉන්නවා. ඉන්දියන මොකද? හිත හොෝගාලා හෙල්ලෙනවා ඇතුලේ. ඈ එතකොට පැයක් සක්මන් කරා පැයක් පරියන්කෙක ඉන්දියා මොකද්ද වැඩුවේ කියන ප්‍රශ්නේ එනවා. සමහර විට ද්වේෂයක් වඩලා තියෙනවා පැය පුරාවට. සමහර විට ඉරිසියාවක් වඩලා තියෙනවා පැය පුරාවට. එහෙම එහෙම ප්‍රශ්න තියෙනවා ඒකට දෙනෙට. එතකොට කය ප්‍රදර්ශනය කරනවා. කය නොසෙල්ලී තබා ගන්නවා. භාවනාවක තමයි ඉන්නේ. බර භාවනාවක නිකම් භාවනාවක්වත් නෙමෙයි. ඒ මාරි වාටි ඉරියව්වත් නිකන් අර ඊගහක් වගේ තියනවා නියම ආකාරයට. ඒ ඔක්කොම මේ පොත්තේ විදියටම තියෙනවා. අර කකුල උඩින් මේ කකුල තියෙනවා. අර අත උඩින් මේ අත තියෙනවා. මේ විදියට උජුං කායන් තියෙනවා කියලා හරි පොතේ විදියටම චිත්‍රය ඇඳලා වගේ තියෙනවා. නමුත් අන්න භාවනාවක් නැහැ කියලා ඉරියව්ව දිහා බැලුවාමම ගොඩක් දුරට අඳුර ගන්න පුළුවන්. මොකද හේතුව අන්න අර ওই විදිහ ඉරියව්වක් පවත්වනවා කියන්නේ ඇතුළත භාවනාවක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් පොඩ්ඩක් ඉරියව්ව පොඩ්ඩක් බොඳ වෙනවා භාවනාව ඉදිරියට යනකොට. ඒක තමයි ස්වභාවික. අර දැඩි කර අර දඬු කරගත්ත ගතිය අර මෝල් ගස් ගිලලා වගේ ඉන්න ගතිය පොඩ්ඩක් වෙනස් වෙලා යනවා. ඒක පැහැදිලිව දකින්න පුළුවන් ප්‍රතිපදාවගේ දෙන කෙනෙක්ට. නොයදෙන කට්ටිය ඉතින් ඉරියව්ව පිළිබඳ විතරයි කතා කරන්නේ. දැන් දහම් පාසල් වල එහෙම එක නෙවෙයි ඉන්නේ. ඇතුළත භාවනාවක් මොකද දන්නේ නැහැ. භාවනා කරන විදියට කය පවත්තනවා. ඒක තමයි කරන්නේ. ඒක තමයි කියලා දෙන්නේ. අර අපේ ඉස්සර කොහේ හරි එකක ඉඳියා මේ කොඳු කෙලින් කරනවා අලලා. ගෑනු ළමයින් ගේම වැඩි කැමැත්තෙන් කෙලින් කරනවා කොඳ. මොකද මේ අනේ ඉරියව්ව දැන හඳුනගන්න එපැයි. ඉරියව්ව පවත්තන්න එපැයි. කියලා ඔන්න ඔය විදිහට තමයි ඉති වැඩ කටයුතු. මොකද හේතුව මේ ඇතුළත ප්‍රතිපදාවක් ගැන කතා කරන්නේ නැහැ. වේලකුත් අරගෙන තමයි එන්නේ. ඊට පස්සේ අර බෝඩ් එකේ ඇවිල්ලා ගුණ ධර්ම කියලා දෙනවා. මේ විදිහට මේ තැන තැන කෙල නොගසං කියලා මොකද්දෝ කවියක් ලියලා බෝඩ් එකේ ලියලා යන ගම 50 ගාලා අතන කානුවට බුලත් කෙල පාරක් ගහගෙන යනවා. බාහිර ප්‍රතිපදාව කය පැවැත්වීම තමයි තියෙන්නේ. ඇතුළත වෙනසක් නැත. ඇතුළත පරිවර්තනයක් නැත. එතකොට නිවැරදි භාවනාවක් අඳුරගන්න කෙනෙක් තේරුම් ගන්නවා මොකක්ද එහෙනම් භාවනාව. මෙන්න මේ විදියට එක්තැන් කිරීමක්. හිත නොසෙල්ලී තබා ගැනීමක්. නොසෙල්වීමක් කියලා කියන එක වැඩිය සුදුසුයි. නොසෙල්ලී තබා ගැනීමක් තමයි ක්‍රමේ. එතකොට එහෙම ගියපු ගමන් තව ප්‍රශ්නයක් එනවා. මොකද්ද? එහෙනම් මේ තැනත්තා කියනවා ඔය ගොඩාක් ලංකාවේ බෞද්ධයෝ භාවනා කරන්නාම ඔය ප්‍රශ්නේ අපිට පැහැදිලිව දකින්න පුළුවන්. මේ තැනත්ත කියන මොකද්ද? හිත එක්තැන් කරන්න උත්සාහ කරා. හිත එක අරමුණක තියාගන්න උත්සාහ කරා. එන්න එහෙම කියලා තමයි ඔය රචනෙ පටන් ගන්න. කොහෙට දෙක්තැන් කරේ කියලා ඇහුවොත් අන්න ගම් එක්තැන් කරා කියලා කියනවා. හිතේ එක අරමුණක තියාගත්ත. මොකක්ද අරමුණ කියලා ගත්තොත් එහෙම අරමුණක් නැහැ නිකන් තියාගත්තම මේ කියලා ඔන්න ඔහොම එකක් තමයි කියන්නේ. එතකොට ගොඩාක් දෙනෙක්ට මේ මතවාදෙ ගිහිල්ලා තියෙන්නේ එන එක අරමුණකට ගොනු කරන්න ඕනේ කියලා තමයි. ඒ විදිහේ අදහසක් තමයි බහුල වශයෙන් පැතිරිලා තියෙන්නේ. ප්‍රසිද්ධ අදහස ඒක තමයි. යම් කිසි විදිහක අපිට ඒ දේ මුලදී රෙකමන්ඩ් කරන්නත් පුළුවන්. නමුත් ඔය දැන් ඔය අපි තම මූලික උපදේශ පාටිය ඇහුවොත් ඒකේ තියෙන්නේ සිහිය පුරුදු කිරීමේ උනන්දුවක් උත්සාහයක් මිසක් එක අරමුණකට කෙටි මේ කැටි කිරීමක් නෙමෙයි. එක අරමුණකට ගොනු කිරීමක් නෙමෙයි. ඒ විදිහේ දෙයක් නෙමෙයි. වෙනුවට සිහියක් පිළිබඳ අනුග්‍රහයක් සිහියක් පිළිබඳ උත්සාහයක් තමයි තියෙන්නේ. ඉතින් ඕකත් අහලා ඇවිල්ලා ඕක අහලා සක්මන් කරලා ඕක අහලා පරියන්කික වාඩි වෙලා ඉඳලා මොකද්ද කරේ කියලා ඇහුවොත් ඔන්න කියන හිත එක අරමුණකට ගෙනාවා. මොකද්ද අරමුණ ඇහුවොත් ඒක කියාගන්නත් බෑ. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක් තමයි ගොඩ දෙනෙක් පුහුණු විදිහට අඳුන්නන්නේ. දැන් කිව්වානේ මොකද්ද අහිත නොසෙල්ලී තබා ගැනීමක් නේ කරන්න ඕනේ. අහිත එක අරමුණකට ගේනවා කියලා ඔහොම එහෙම අදහසකුත් යනවා. දැන් කලින් අර කයේ භාවනාවක් ගැන කිව්වා. ඒකත් වැරදි අදහසක් විදිහට ගන්න පුළුවන්. ඊළඟට මේ විදිහ එක අරමුණක තියනවා කිව්ව ගමන් ඒකත් ඔන්න කරප්පන් එනවා ඒකටත්. ඉතින් ඒක නිසා අන්න මොකද්ද එහෙනම් නියරදි ප්‍රතිපදාව? කොහොමද මේ හිත නොසෙල්වී තියාගන්නේ කියලා ගත්තොත් ඇත්තටම සිහිය පිහිටවා ගැනීමකින් පුළුවනි මේ හිත නොසෙල්ලෙන තත්වෙට ටිකෙන් ටික යොමු කිරීම සඳහා උනන්දුවක් උත්සාහයක් හදාගන්න. සිහිය පිහිටවා ගැනීම අවදි භාවයක් ඇති කරගන්නවා. මොකක් ගැනද අවදි භාවය? මේ මම ඇවිදිනවා කියන අවදි භාවය, මම වාඩි වෙලා ඉන්නවා කියන අවදි භාවය, ඒක ඇති කරගන්නවා. ඒක ඇති කරගෙන හදිස්සියක් නැහැ, පොඩ්ඩක් නිකන් හෙමීට ඇවිදින්නකෝ විනාඩි 10ක් 15ක්. ඇවිදිනකොට ඔන්න තේරෙනවා මේ වම් කකුල වදිනවා, දකුණු කකුල වදිනවා, මේ විදියට විල්ලුම් බැංගිලි වදිනවා, වැලි පොළව, සිමෙන්ති, ටයිල් පොළව කකුලට දැනෙනවා. ඒ අතරේ වටපිටාවේ සද්දත්, ඒ අතරේ නොයෙකුත් දර්ශනත්, ඒ අතරේ නොයෙකුත් හිතවිලි කල්පනත් මතුවෙලා එනවා. කමක් නැහැ, නැවත නැවත ඔන්න විලුඹ වදිනවා, ඔන්න ඇඟිලි වදිනවා, නැවත නැවත ඔන්න වැලි පෑගෙනවා, සිමෙන්තිය පෑගෙනවා කියන සරල සිහිය පිහිටව ගත්තනම් ඒක තමයි ක්‍රමවේදේ. අර විදිහේ හිත නොසෙල්වීමක් දක්වා, එහෙම නැතුව හිත එක අරමුණක තියන්න පුළුවන් නම් සාමාන්‍ය ඉතින් එහෙම කරන්න ගියාට ඒක අපහසුයි. ඒක වෙහෙස දනවන ප්‍රතිපදාවක් බවට පත් වෙනවා. දැන් සමහර කෙනෙක් ඇවිල්ලා කියනවා පැයක් සක්මන් කරා, පැයේම සක්මනේම තමයි තියුනේ, පැයේම මේ කර්මුණක හිත තියාගෙන ඉන්දියා, ඔහොම කියන කට්ටිය ඉන්නවා. ඉතින් ඒක ගොඩක් වෙලාවට මුලාවක් තුලින් මතුවෙන ප්‍රකාශයක්. මොකද හේතුව ඔය වම දකුණ කියලා ගත්තහමත් ඒකම අරමුණු දෙයක් විදිහට තමයි ඉදිරිපත් වෙන්නේ. ඊට පස්සේ මේ ඇස් අරගෙන සක්මන් කරන ගමන් පැයක් ඒකෙම අවධානය තිබ්බා කිව්වොත් ඒක ඒ තැනත්තට අන්ධභාවය තුලින් එන ප්‍රකාශයක් කියලා අපිට කියන්න පුළුවන් පැහැදිලිව. ඔය හිත අනන්ත වාරයක් අතරමැදදී එළියට පයින්නවා, ඒ පැනීම පේන්නේ නැහැ. ඒක ඇවුල මේ අන්ධභාවයෙන් මේ අඳුරෙන් මෙයාට කපරාරුවක් ගහලා පෙන්නනවා, නෑ නෑ දිගටම තියුණා මචං, කිසි දෙයකට බය වෙන්න එපා කියලා. ඔන්න ඔය විදිහේ වැහීමක් කපරාරුවක් ගහලා පෙන්නුම් කරනවා. ඒක තමයි තියෙන අවුල. ඒක තමයි ඔය අවිද්‍යා අන්ධකාරය කියන්නේ. ඔකට තමයි නොදැනීම තුලින් මේක ස්ථිර පැවැත්මක් මෙතනටට පෙන්නුම් කළ දෙනවා. නොදැනීම තුලින් මේ හිස්තැන් වහලා කපරාරු කරලා මෙතනටට පෙන්නුම් කළ දෙනවා. ඉතින් කියනවා පැයක් ඇවිද්ද පැයේම සිහිය ඇවිදින එකේම තියුණා, නැත්තම් මේ වම දකුණේම තියුණා කියලා ප්‍රකාශ කරනවා. හරි, ඉතින් ඒ වගේ කෙනෙක් උනත් අපි කියන්නේ කමක් නැහැ, නැවත නැවත බලන්න, තව ටිකක් බලන්න, බලනකොට බලනකොට සමහර විට වෙනස් දෙයක් දැනේ, පේයි, බලාගෙන යන්න, දිගට බලන්න කියලා කියනවා. ඉල්ලඳ වාඩි වෙලා ඉන්නකොටත් අන්න වාඩි වෙලා සරලව මම මේ වාඩි වෙලා ඉන්නවා කියන එළඹුම ඇති කරගත්තොත් මොනවද දැනෙන්නේ? එතකොට ඔන්න සමහර විට වටපිටාවේ සද්ද ඇහි, මේ කයේ අපහසුවක් දැනේ, හිතවිලි ගලාගෙන එනවා දැනේ. ඔය අතරින් නැවත නැවත වාඩි වෙලා ඉන්නවා කියන සිහිය පිහිටව ගත්තොත් ඔන්න දැනෙනවා තට්ටම් තල වෙලා කකුල්ලට බර වැටිලා තියෙනවා. එහෙම නැත්නම් අර විදිහට බඩක් පිම්බෙනවා, හැකිලෙනවා. එහෙම නැත්නම් නාස්පුඩු වගේ වැදීගෙන ඇතුළට එළියට යන හුස්මක් දැනෙනවා. මොනවා හරි කමක් නැහැ. ඔන්න ඔය දැනෙන දේ ගැන අවධානයක් සිහියක් යොමු කරගන්න උත්සාහ ගන්නවා. එහෙම ගන්නකොට තේනවා ඔන්න ඇතුළේ එන හුස්ම මේ වගේ. ඇතුළේලා යනවා. පිට වෙන හුස්ම මේ වගේ. පිට වෙලා යනවා. නැවත ඇතුළේ එනවා පිට වෙනවා කියන සිහියෙන් වැඩි වැඩි හුස්ම ගානක් ගන්න පුළුවන්ද? නැත්නම් වැටෙන්න දෙන්න පුළුවන්ද? හුස්ම ගන්න පුළුවන්ද කියලා අහුවහමත් වැරදි වචනයක්. ඒ වෙනුවට අන්න වැඩි වැඩි හුස්ම ගානක් වැටෙන්න දෙන්න පුළුවන්ද? දැනුවත්ව සිහියෙන් කියන උත්සාහය තමයි තියෙන්නේ. අර විදිහට වැඩි වැඩි පියවර ගානක් තබන්න පුළුවන්ද? නැත්නම් දැනුවත්ව සිහියෙන් කියන උත්සාහය තමයි තියෙන්නේ. ඕක තමයි ප්‍රතිපදාව. ඕක නිකන් වටපිටාව පිළිබඳ දැනුවත් භාවයක් තියුණා කියලා කරදරයකට ගන්න ඕනේ නෑ ඒක. අර කරදර බාධක අතරේ වැඩි පියවර ගණනක් දැන දැන තබන්න උත්සාහ ගන්නවා. වැඩි හුස්ම ගණනක් දැන දැන වැටෙන්න දෙන්න උත්සාහ ගන්නවා. අන්න ඒක තමයි ප්‍රතිපදාව. ඒක තමයි ප්‍රතිපදාව. සාමාන්‍යයෙන් ඔන්න දැනුවත්ව වැටෙන හුස්ම ගාන බොහොම වටිනවා. දැනුවත්ව වැටෙන හුස්ම ගානට පමණට මේ තැනැත්තට ප්‍රතිපදාවක් වර්ධනය වෙනවා. ගොඩාක් හුස්ම වැටෙනවා තමයි. ජීවිතය කියන්නේම හුස්ම කන්දරාවක එකතුවක්. අර චෑස් ගාල ඇදගත් හුස්ම බර හුස්මක් විදියට අන්තිම මොහොතේ පිට වෙලා යනවා. ඔය ආස්වාස ප්‍රස්වාස දෙක අතරේ තියෙන හුස්ම ගානනේ ජීවිතය කියන්නේ අතරමැද. එතකොට ඔය හුස්ම කොහොමත් වැටෙනවා. කොහොමත් වැටෙනවා. ඒකේ ආයි දෙයක් නැහැ. අන්න වැටෙන අතරේ මේ තැනත්තා දැනුවත්ව වැඩි වැඩි හුස්ම ගානක් අන්න වැටෙන්න දෙන්න උත්සාහ කරනවා. ඔන්න හුස්මක් ඇදිලා ඇතුල් වෙලා යනවා. ඔන්න හුස්මක් පිට වෙලා යනවා කියන දැනුවත් භාවය. මේ විදිහේ වැඩි හුස්ම ගානක් මෙන්න මේ දැනුවත් භාවයට අහු කරගන්න උත්සාහ ගන්නවා. ඒ වගේම පියවරත් වැටෙනවා තමයි. පියවරත් තැබෙනවා තමයි. අතෙන්ට යනවා කියලා ගියාම ඉතින් ඔන්න දන්නේම නැතුව ඇවිදගෙන යනවා. නමුත් මේ තැනත් උත්සාහ ගන්නවා වැඩි වැඩි මේ තබන මේ තැබෙන පියවර වැඩි වැඩි ගණනක් අන්න දැනුවත් භාවයකට අල්ලගන්න. දැනුවත් භාවයකට අල්ලගන්න උත්සාහ කරනවා. එන්න මේ විදිහට අන්න මේ විලුඹ වදිනවා. මෙන්න සපත්තුව තද වෙනවා. මෙන්න මේ ගැස්සෙනවා කිකි. අන්නේ වැඩි පියවර ගණනක් තමුන්ගේ දැනුවත් භාවයට හසු කරගන්න උත්සාහ ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහේ ප්‍රතිපදාවක තමයි මේ තැනැත්තා ක්‍රමානුකූලව යෙදෙන්නේ. ඕක තමයි ක්‍රමේ මේ හිත නොසෙල්වී තබා ගැනීමේ ප්‍රතිපදාවේ මූල බීජය ඕක තමයි. ඉතින් කොහොමද මේ හිත නොසෙල්වෙන්නේ කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් මතුවෙන්නත් පුළුවන්. මේ හිත හෙලවෙනවා නිතර නිතර කියලා ඔන්න විදිහේ ප්‍රකාශ හරිම සුලබයි. ඉතින් ඒ වගේ කෙනෙක්ට අපි මෙහෙම කියමු. දැන් ඊයේද පෙරේදාදත් කෙනෙක් ඇවිල්ලා කියනවා මට මේ විදිහේ ප්‍රශ්නක් තියෙනවා හාමුදුරනි. මොකද්ද ප්‍රශ්නේ? අන්න මගේ හිත තුළ හැම වෙලේම කතන්දර ගෙතෙනවා. මට දැනෙනවා මම මේ වර්තමානේ නැහැ. මේ ටිකක් පුරුදු කරන කෙනෙක්. මම මේ වර්තමානේ නැහැ. ගෙදෙද්දිත් ඒකම තියෙනවා, ඇවිදිද්දිත් ඒකම තියෙනවා, වාඩි වෙලා ඉද්දිත් ඒකම තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? අන්න මොකක් හරි ඉතිවිල්ලක් නැగిලේනවා. ඒක ඔස්සේ මම බොහෝ දුරක් ගමන් කරනවා. ගමන් කරලා ආපහු අන්න විනාඩි 15කට 20කට පස්සේ තමයි තේරෙන්නේ මම මේ ගෙදරනේ ඉඳියේ වෙන වැඩක් කරමින් ඉඳියේ. ඒ වෙනත් විනාඩි 5 10කට පස්සේ තමයි තේරෙන්නේ මම මේ ඇවිදිමින් ඉඳියේ කියන අන්න ඒ විදිහේ දැනීමක් දැනගැනීමක් එන්නේ විනාඩි 5කට 10කට පස්සේ විනාඩි 15කට 20කට පස්සේ. අනේ මේක කොහොමද විසඳගන්නේ? අනේ මේක නවත්තලා දෙන්න බැරිද කියලා අහනවා. එතකොට මොකද්ද ඔකට බුදුරජාණන් වහන්සේ දෙන ප්‍රතිපදාව? අන්න භාග්‍යතුන් වහන්සේ කියනවා මම කර්මවාදී, මම ක්‍රියාවාදී, මම වීරියවාදී. ඔන්න විදිහේ පැහැදිලි කිරීමක් බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. එතකොට අන්න භාග්‍යතුන් වහන්සේ මේ කර්මය කියන පැනවීමක් කරනවා. මේ කර්මය කියන පැනවීමක් තියනවා. ඒක අපිට නැහැ කියලා කියන්න බෑ. ඒක අපිට නැහැ කියලා කියන්න බෑ. ඊළඟට නමුත් මේ මනුස්සයට තියෙන විභවය තමයි එයාට ක්‍රියාශක්තියක් වීර ශක්තියක් තියෙනවා. ඔන්න ඕකෙන් තමයි මම ගැටේ විසඳන්නේ. ඔන්න ඕකෙන් තමයි මම මේ ගැටේ ලෙහන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. කර්මය විතරක් තිබුණා නම් එහෙනම් මුකුත් කරන්න බෑනේ. එහෙනම් ඉතින් අර වැඩක් නැහැ. ඒ විදිහේ එහෙනම් අතහැරලා දැනීමක් තමයි තියෙන්නේ. අර එහෙම එහෙම මතවාද තියෙනවා. කලබිල ජොලි කරලා අර ගිතෙල් ණය වෙලා හරි ගිතෙල් කාපල්ලා කියලා කියන්නේ ඔය කට්ටිය තමයි. ඔය එක එක කණ්ඩායම් කියලා හදාගෙන තියෙන අද කාලෙත් අන්න ඒ කට්ටිය තමයි. ඒගොල්ලෝ කියනවා මේකේ නෑ, මේකේ එහෙම මේ වෙනසක් කරන්න බෑ. ඔය යන විදිහට යන්න දෙන්න තියෙන කියලා ඒ විදිහේ ප්‍රකාශයක් කරනවා. අනිත් පැත්තෙන් ඔය නිගන්ඨය මොකද කරන්නේ? කර්ම ගෙවලා ඉවර කරන්න උත්සාහ කරනවා. අන්න මෙච්චරක් ගෙව්වා අද දවසේ කියලා ඔන්න ශරීරයට දුක් දීමේ ප්‍රතිපදාවක් කරනවා. ඊට පස්සේ පවදා උදේටත් අමුඩි ගහගෙන පටන් ගන්නවා. අදත් ටිකක් කොහොම හරි ගෙවන්න ඕනේ. නිගන්ඨය නොවුනාට මොකද, හෙළුව නොතිබුණාට මොකද, ඔහොම කට්ටිය අපි අතරෙත් ගොඩ ගොඩ දෙනෙක් ඇත. මොකද මේ දුකක් හොයාගෙන යන ප්‍රතිපදාවක්. හරි කැමැත්තෙන් හැබැයි ඈ, අකමැත්තෙන් එහෙම නෙමෙයි, පුදුම ආශාවකින් හොයාගෙන යන්නේ. ඔය අත්ත කිලමතානු යෝගය කියන්නේ මේ නිකන් අකමැත්තෙන් එහෙම නෙමෙයි යන්නේ. දුකට කැමැත්තක් තියෙනවා. දුක් දෙන්න කැමැත්තක් තියෙනවා. අර විදිහේ නැවත නැවත ශරීරයට තමුන්ට වද වේදනා දෙනවා. දැන් ඔය සාමාන්‍යයෙන් බුලීන් කියන්නේ නිකන් හිංසනය කියන වචනේ තමයිලු ළඟම වචනයකට තියෙන. හිංසනය බුලීන්. බුලීන් ගත්තොත් අර බාහිරෙන් බුලීන් වලටත් වැඩිය දෙමාපිය බුලී කරන දරුවෝ සමහර විට ඈ දෙමාපියන්ටත් වැඩිය තමුම්ම තමුන්ව බුලී කරගන්නවා ඈ. ඒක තමයි භයානකම බුලී. මම මාවම බුලී කරගන්නවා, මම මාටම වද දෙනවා, මම මටම හිංසනය කරනවා. ඉතින් ඒ වගේ දුක හොයාගෙන යන ප්‍රතිපදාවක් බොහෝ දෙනෙක් ළඟ තියෙනවා. එතකොට කර්මය ගෙවල ඉවර කරන්න පුළුවන් වගේ අදහසකින්, මේ දුක් ගෙවල ඉවර කරන්න පුළුවන් වගේ අදහසකින් මේ කට්ටිය කටයුතු කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ මතෙත් ප්‍රතික්ෂේප කරනවා. නිගණ්ඨයට උසුළු විසිලි කරනවා මේ බුදු කෙනෙක්. ගිහිල්ලා අහනවා දැන් ඕගොල්ලෝ ගෙවනවානේ, දැන් කොච්චරක් ගෙව්වද කියලා අහනවා. එතකොට කියනවා දන්නේ නැහැ. එහෙනම් තව කොච්චරක් ගෙවන්න තියෙනවද? එතකොට කියනවා දන්නේ නැහැ. අයියෝ ඉතින් වැඩක් නැහැ නේ අප්පා, ඔය කරන වැඩේ මොකද්ද? තේරුම්ම නැති වැඩන්නේ ඔයගොල්ලෝ කරන්නේ කියලා. නිකන් අර උසුළු විසුළු කරලා එනවා. මේ බන කියලා මුංව ගන්න බෑ. එහෙම එකක් නෑ. ඒ වුණාට නිකන් අර නිකන් කෝචෝක් කරලා එනවා බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා. ඇවිල්ලා කියනවා මානේ මං අරුන්ට ගිහිල්ලා මෙහෙම කියලා ආවා. ඈ මෙන්න මෙහෙම කියලා මෙහෙම කියලා ආවා මං කියලා කියනවා. බන කියලා හදන්න පුළුවන් જાති නෙමෙයි ඔය. නමුත් අන්න ගිහිල්ලා කියලා එනවා වෙන එකෙක්ට කියන්න පුළුවන් මං ගිහිල්ලා මේකෙම කෙට්ට මෙහෙම එකක් කියලා ආවා කියලා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ කියනවා මම කර්මවාදී, මම ක්‍රියාවාදී විරියවාදී. මේ ක්‍රියාශක්තියක් වීර ශක්තියක් මේ මනුස්සයාට තියෙනවා. අන්න ඒකෙන් තමයි මම මේ ගැටේ ලෙහන්නේ. දැන් අපි හිතමු අර කියන තැනත්තා කියනවානේ දැන් මම ගෙදර දොරේ වැඩක් කරමින් ඉන්දියා. විනාඩි 15ක් මම මේ විදිහේ හිතවිල්ලක් ඔස්සේ ප්‍රශ්නයක් ඔස්සේ ගිහිල්ලා විනාඩි 15කට පස්සේ මට තේරෙනවා මම දැන් ඉන්නේ වෙනම ලෝකයක කියලා. මම සක්මන් කර කර ඉන්දියා විනාඩි 5ක් මගේ හිත අර විදිහේ නොදැනීම මොකද්දෝ දෙයක් ඔස්සේ ගිහිල්ලා විනාඩි 5කට පස්සේ මට තේරෙනවා දැන් මම ඉන්නේ වෙන ලෝකයක කියලා. ඔන්න ඔය ක්‍රියාවලිය ගන්න. එතකොට මේ තැනත්තා දැනුවත් භාවයක් පුරුදු කරගෙන ගියා. ඇවිදින බව සිහියෙන් දැනගෙන ඉන්දියා. ඔන්න කර්මය ප්‍රමුඛ වුණා. කර්ම ශක්තිය ක්‍රියාත්මක වුණා. අන්න අතීත හේතු නිසා යම්කිසි ඉදියක මේ හිත තුළ පාලනෙන් තොර ක්‍රියාදාමයක් සිද්ධ වුණා. එතකොට මේ පාලනෙන් තොර ක්‍රියාදාමේ විනාඩි 5ක් පුරාවට පවතිනවනේ. දැන් ඒ පහ තුලදී අපිට සෙයින් එකක් නැහැනේ. ඒ පහ තුලදී අපිට කරන්න දෙයක් නැහැ. එතකොට ඒ පහ ගැන දුක් අරගෙන වැඩක් නැහැ. ඒ පහ වෙනස් කරන්න මේ දඟලලා වැඩක් නැහැ. ඒ වෙනුවට ඒ පහ කර්මයේ විදියට බාර ගන්නවා. ඒක පහ කර්මයේ විදියට බාර ගන්නවා. ඒ පහේදී මට හැකියාවක් නැහැ. නමුත් අන විනාඩි 5කට පස්සේ ක්‍රියාශක්තියක් මතුවලා එනවා. අන්න තේරෙනවා යකෝ මම මේ ඉන්නේ වෙනම ලෝකයකනේ කියලා තේරෙනවා. අන්න ඒ ක්‍රියාශක්තිය තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාවකදී යොදවන්නේ කියනවා නැවත නැවත ඔය කමටහන් වාර්තා ලියනකොටත් ඕක හරියට පැහැදිලිව කියන්න වෙනවා හැමදාම කියනවා කියනවා මොකද ඔය පහ ගැන කතා කරන්න එපා ඔය දැන් එහෙම කට්ටි ඉන්නවා ඒ පහ ගැන විතරයි කියන්නේ අර සමහර කෙනෙක්ගේ නම්මල අවුල නමෙන්ම කල්පනා කරන නමෙන්ම හිත හිත ඉන්න ඉතින් දෙයක් දුන්නට පස්සේ ඉතින් ඒකනේ මුළු ජීවිතේම යන්නේ ජීවිතේම තියෙන්නේ ඒ ක්‍රියාවලිය තමයි මොකද හේතුව අම්මා නම දාලා තියෙන්නේ මේක අම්මා නම දාලා තියෙන්නේ මේක හොඳ නමක් දැම්මනම් අන්න පොඩි චාන්ස් එකක් තියෙනවා පොඩි චාන්ස් එකක් තියෙනවා සාමාන්‍ය එහෙම දෙයක් තියෙනවා දැන් අර පෞගී දවසක කොල්ලෙක් ඉඳියා අම්මා ඇවිල්ලා අඬනවා එකම පුතා මූ මේ ඩිග්‍රියකුත් අතහැරලා ඇවිල්ලා මේට වෙලා ඉන්නවා ආමුදුරනේ කියලා ගෙදර අරන් යන්නම තමයි උත්සාහය මොකද නිරාමිස කියලා තමයි උට නම දාලා තියෙන්නේ ඉතින් හරිනේ මේ වගේ එකකට ඇවිල්ලා නතර වෙන එක ඒක තමයි ප්‍රශ්නේ ඒක තමයි ප්‍රශ්නේ සාමාන්‍ය පැවිද්දෙට උනන් නමක් දානකොට දාන්නේ නිකන් සාමාන්‍ය අර නිකන් ඒක ඉදිරියෙන් තියාගෙන නිකන් ජීවත් වෙන්න පුළුවන් ඒක ඉදිරියෙන් තියාගෙන තමන්ගේ ජීවිතේ ගත කරන්න පුළුවන් විදිහේ අර හෝසම් නේම් එකක් තමයි දාන්නේ අර නිකන් නිකන් වටිනා නමක් තමයි දාන්නේ නමුත් සමහරුන්ට වෙන්නේ මොකද්ද දන්නේ අර නම බර වැඩි ඉතින් පිස්සු හැදෙනවා ඒ නිකන් අර එන්න නිකන් බර නම් තියෙනවනේ අර විසුද්ධි කියයි මේ විසුද්ධි කියයි ඔන්න වගේ නම් තියෙනවනේ අන්න ඒ වගේ නමක් දාපු ගමන් දරා ගන්න බැරි නම් මොකද වෙන්නේ පිස්සු හැදෙනවා මොකද හේතුව නම බර වැඩි නම බර වැඩි ඉතින් අර ගොඩාක් නිකන් ඒ බර නමක් තිබුණොත් ඒත් අමාරුයි සාමාන්‍ය නිකන් පුද්ගලයාගේ හැටියට යැපෙන්න පුළුවන් විදිහේ නමක් දාන්න ඕනේ ටිකක් නිකන් අර බායක පොඩ්ඩක් උස්සලා තියලා උඹේ හැටියට මෙන්න මේ වගේ නමක් උඹට දානවා ඒකට අනුව ජීවත් වෙන ඒක ඉදිරියෙන් තියාගෙන ජීවිත කාලය ඉතුරු කාලය ගත කරපන් කියන අදහසක් ගොඩක් වෙලාවට ඔය පැවිදි ජීවිතේ තියෙනවා දාන්නෙම ඉතින් හොඳ නමක් නිකන් අඟුලි මාල කියලා කාටවත් දැම්මේ නෑනේ එහෙම දැම්මේ නෑ ඊට පස්සේ මොකද්ද ඔය තව හොඳ නමක් තියෙනවා මිලක්ක තිස්ස හාමුදුරුවෝ ඒ හාමුදුරුවනේ ඉඳලා තියෙන ඔය තිස්සේද කොහෙද මිලක්ක තිස්ස හාමුදුරුවෝ එහෙම නමක් දැම්මෙත් නෑ ම්ලේච්ච තිස්ස මස්සැද්දෙක් ඉතින් ඒ නම කාටවත් දැම්මෙත් නෑ ඒ වෙනුවට හැම වෙලේම නිකන් මේ සුබවාදී නමක් ඉන්න පුළුවන් මේ විදියට ජීවිත කාලයක ඉදිරියෙන් තියාගෙන ගත කරන්න පුළුවන් විදියේ නමක් තමයි දාන්නේ බාගේ දවසක ලොකු ස්වාමීන් වහන්සේ ආනවා උඹට කවුද ওই නම දැම්මේ කියලා නිකන් නිකන් මොකක් හරි වෙලාවක අල්ලගෙන මේ මං කොයි ඉතින් ස්වාමීන් වහන්සේලානේ දැම්මේ ඉතින් ඒකත් ඇත්ත තමයි නේ ඒ කියන ලොකු ආමඳුරුවත් ඉතින් ඇත්තනේ අපිමනේ දැම්මේ කියලා ප්‍රකාශ කරනවා ඉතින් ඒක තමයි වැඩේ පැවිදි ජීවිතයක් කියන්නේ ඒ වගේ දෙයක් ඉතින් එතකොට එන්නේ වගේ යම් කිසි විදියක අර කර්ම ශක්තියක් ක්‍රියාත්මක වෙනවා අපි තුල. ඒක අපිට වෙනස් කරන්න බෑ. ඒක අපිට අමතක කරන්න බෑ. එතකොට අර විනාඩි 5 යන්නේ කර්ම ශක්තිය. ඒක ගැන කියලා වැඩක් නෑ. ওই කමටහන් වார்த்தාවල ඒවා ලියන්න එපා. වැඩක් නෑ. ඒ වෙනකොට කොහෙදෝ ගියා මොනවදෝ ඉතිරි තොගයක් ආවා. හැබැයි විනාඩි 5කට පස්සේ මට ක්‍රියා ශක්තියක් මතුවලා එනවා. අන්න ඒක ගැන කතා කරන්න. විනාඩි 5කට පස්සේ මට තේරෙනවා මම ඉන්නේ වෙන ලෝකයක කියලා. ඒ වෙලාවේදී මොකද කරන්න පුළුවන්? නැවතත් අන්න මම ඇවිදිනවා කියන අර පියවර ගැටීමට තමන්ගේ අවධානය අරගෙන ඉන්න පුළුවන්. නැවතත් අර විදියට හුස්ම වැටෙනවා, වාඩි වෙලා ඉන්නවා කියන දැනීමට අරගෙන ඉන්න පුළුවන්. ඔන්න ඕක තමයි මනුස්සත්වයේ තියෙන වෙනස. ඕක තමයි අර ක්‍රියාශක්තිය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා විරිය ශක්තියක් තියෙනවා. මේක එකවරක් කරා කියලා හරියන්නේ නැහැ. කරක් කරා කියලා ඔක නවතින්නේ නැහැ. ඒ වෙනුවට මොකද වෙන්නේ? සිය දහස් වරක් එකම සක්මනේ සිය දහස් වරක් සමහර විට ඔය දේම කරන්න වෙන්න පුළුවන්. අන්න වීර පිළිබඳ ශක්තියක්. සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙ මේ ළඟදී ওই වචනයක් හම්බුණා grit කියලා. grit කියන ක්වලිටි එක විදියට පෙන්නන්නේ stamina වගේ එකක්. නිකන් එකවරක් දෙකව දෙවරක් කරනවා නෙමෙයි අර වඳුර ගෙවල් හදනවා වගේ නෙමෙයි. සාමාන්‍යෙම එහෙම කරන්න පුළුවන් කටිනා ගොඩ දෙනෙක් ඉන්නවනේ. අනේ ටික දවසයි මිනිහවත් හොයාගන්න නැහැ. එන්නේ පළවෙනි දවස් කීපේ සති කීපේ ඉන්නේ නිකන් අර නිකන් බුදුන්ටත් එහාගේ වීරයක් තියෙනවා ප්‍රතිපදාවක් තියෙනවා මගේ කියලා. අනේ සතියක් විතර යනකොට මෑන් හොයාගන්නත් නැහැ. දවසක් එකෙක් ආවා මේ ඇවිල්ලා අර වැරදි වෙලාවක ඉතින් මිනිහා හම්බුනේ. මේ ඔය වැඩ කරන වෙලාවෙදි තමයි ඉස්සෙල්ලාම හම්බුනේ. මං එහුවා මහත්තයා දවස් කීයක් ඉන්නවා? ආ, මාසයක් ඉන්න හාමුදුරනේ කියලා කිව්වා. දැන් අදින් වැඩ කරන මානසිකත්වෙන් ඉන්නේ. ඉතින් මං කිව්වා අප්පා එහෙනම් සැහැණ වැඩ ගන්න පුළුවන් කියලා. ඉතින් කොහොමාරි එදා නරක වෙලාවට තිබුණේ මොනවද වැලිකොට්ට වගේ අද්ද කොහෙද ඇද්දා. ඒක තමයි කරේ. ඉතින් පහල ඉඳලා එක වැලිකොට්ටයක් අරන් ආවලු, මග දෙකට මොනවද කුටු කුටු ගාවලු. වැලිකොට්ටේ තිබ්බලු, අනිත් කොල්ලට ගවලු, මම යනවා බයි යන්න කියලා ගියාලු යන්න. ආවෝ දැක්කේවත් නැහැ. ඉතින් අර ලත්තනම කමඨාන් සුද්ධ වෙලා. ඉතින් මොකද කරන්නේ? ඒකට කියන්නේ ස්වභාව ධර්මයේ කමඨාන් සුද්ධ කරනවා කියලා. ඉතින් ඒ විදිහේ වීරයක් නෙමෙයි. ඒ වෙනුවට අන්න ක්‍රමානුකූල ටිකෙන් ටික නැවත නැවත මේ දේ උත්සාහ කරන්න ඕනේ. නැවත නැවත උත්සාහ කරනවා. අර විනාඩි 5 කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙනවා. නමුත් ක්‍රියා ශක්තියක් එනවා 5 අවසානයේදී. ඒක නැවත නැවත කරන්න පුළුවන් වීරිය ශක්තියක් තියෙනවා මිනිසෙට. අන්න ඒ දේ තමයි භාග්‍යතුන් වහන්සේ ප්‍රතිපදා විදිහට පෙන්වන්නේ. ඔක වරක් නෙමෙයි, දෙවරක් නෙමෙයි. ටිකෙන් ටික ගොඩාක් ආතතියක් ගත්තොත් ඒකත් ලෙඩක්. ඒ වෙනුවට මෙමිහිට ක්‍රමානුකූලව නැවත නැවත සති ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් කරනවා. කරනකොට කරනකොට මොකද තේරෙන්නේ? අන්න අර විනාඩි 5 තියෙන කර්ම ශක්තිය ෂෙයර් වෙනවා දකින්න පුළුවන්. කර්මේ ෂෙයර් වෙනවා, කර්මේ වියලෙනවා. අන්න තේරෙනවා 5න් නැතුව 4න් තේරෙනවා. 4න් නැතුව 3න් තේරෙනවා. එදිනෙදා ජීවිතේ විනාඩි 15ක් 20ක් යමින් තියුණ එක විනාඩි 10න් වගේ තේරෙනවා. අන්න මොකද උනේ? මේ කර්මයේ ෂෙයර් වීමකට ලක් වෙනවා. ඒ කොටස ගැන කතා කරන්නේ නැහැ. ඒ කොටස ගැන දුක් ගන්නේ නැහැ. හැම වෙලෙම වටිනාකම දෙන්නේ අර ක්‍රියා ශක්තියට, වීර ශක්තියට. ඒක තමයි උඩින් තියන්නේ. අන්න මනුෂ්‍යත්වය, අන්න ලැබිච්ච හැකියාව. සතෙක්ට ඕක නැහැනේ. සතෙක්ට ඕක නැහැ. සත්තුන්ට යම් කිසි විදියක තමුන්ගේ ඒ කර්ම ශක්තිය තුලින් ඒ හැකියාවක්, විභවයක් මතුවෙලා ඇවිල්ලා තියෙනවා. ඒක තමයි ඒගොල්ලන්ගේ පැවැත්ම. නමුත් අන්න මිනිස්යාට මේ විදිහේ හැකියාවක් තියෙන ඒ හැකියාව තමයි බුදුරජාණන් වහන්සේ මේ ගැටේ ලෙහන්න පාවිච්චි කරන්නේ. හරි, කර්මය ගැන කතා කරන්න එපා. කර්මය තියෙනවා තමයි, හැබැයි ක්‍රියාවක්, වීර ශක්තියක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? අර කර්ම කොටස වියලෙයිම වෙන්නේ. ගෙවල් ඉවර කිරිලක් නැහැ. ගෙවල් ඉවර කරන්න ගියොත් නම් ලේසි වෙන්නේ නැහැ. ඔය බෞද්ධයෝ අතර ඉන්නවා, ආ නිගණ්ඨය හරියට කියනවා, මොකක් හරි වුණත් කියනවා කර්මේ 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 කියලා කියනවා. කර්ම ගෙවෙනවා කියලා කියනවා. මේ මිනිහේ බැඳගෙන මං කරගත්ත කර්මයක් කියලා කියනවා. ඔහොම ඔහොම කීකී ඉන්නවා ඉතින්. නෑ, ඒ වෙනුවට යම් කිසි උත්සාහයක් දරන්න පුළුවන්. ක්‍රියා ශක්තියක්, වීර ශක්තියක් තියෙනවා. ඒක නිසා කෙලින්ම නිකන් අර නිකන් එස්කේප් ගෝඩ් කෙනෙක් විදිහටනේ ඔය කර්මය අරන් තියෙන්නේ. මොනවා හරි තමුන්ට දරා ගන්න බැරි, විඳ ගන්න බැරි දේවල් ටිකක් තියෙනවාද? ඒක හැම වෙලේම කර්මෙ පිටින් තියලා කර්මෙට බැන බැන ඉන්නවා. නෑ, ක්‍රියා ශක්තිය, වීර ශක්තිය තියෙනවා. ඒක පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරන්න පුළුවන්. අන්නේ පාවිච්චි කරනකොට තේරෙනවා මේ කර්ම ශක්තිය වියලීමකට ලක් වෙනවා. වියලෙනවා මේ කර්ම ශක්තිය. ඒක තමයි බුදුරජාණන් වහන්සේ මේ ගැටේ විසඳන්න, මේ ගැටේ ලෙහන්න පාවිච්චි කරන දේ. මේ කර්මය මේ වියලෙනවා. ගෙවල් ඉවර කරනවා නෙමෙයි, අහෝසි වෙනවා. අහෝසි කර්ම කියලා කියනවා. මේ කර්මයේ වියලීමක් ගැන කතා කරනවා. අර නිකන් හරියට අර ලේනා මහමුහුද හින්දා වගේ. දැන් අර ඕවතින්ක කෙනෙක් ඔතෙන්ට ගියොත් කියයි, අර බුද්ධිමතෙක් ඔතෙන්ට ගියොත් කියයි, මේ තැනැත්ත කියනවා මොකන්ද, අයියෝ ලේනා මේ ඔය බොරු වැඩන්නේ කරන්නේ. බලන්න මේ ඔයාගේ වතුර වැලික පාරකට වතුර තේ හැන්දයි, මිලිලීටර් මෙච්චරයි. ඈ මහමුහුදේ දල වශයෙන් තියෙනවා මෙන්න මේ වගේ වතුර ප්‍රමාණයක්. එතකොට මං ගණන් හදලා පෙන්නන්නම් ඔයාට. මෙන්න මෙච්චර කල්ප ගාණක් ගත වෙනවා ඕක ඉහලා ඉවර කරන්න. ඒකින් දා ඔය පැටියා ගැන තියෙන ආසාව අතහැර ගන්න කියලා එහෙම කට්ටිය ඉන්න පුළුවන්. නමුත් මේ තැනත්තා මේ ලේන මොකද කරන්නේ? අන්න අර වරකට එක වලික පාරයි. බොක්කෙම තමයි කරන්නේ, හොඳ සද්දායෙම තමයි කරන්නේ. මොකද හේතුව? අන්න අර පැටියාව ගොඩ ගැනීමේ අදහස තියෙන. වරකට එක වලික පාරයි, ඒක රකින්න. ඒක කරන උපරිමයෙන් අර විදියට වරකට එක පියවර බැගින්, වරකට එක හුස්ම බැගින් රකින්න. රකින්නේ බොක්කෙම්ම, රකින්නේ මුළු හදින්ම, රකින්නේ සද්දාවෙන්. සැක සංකාවක් නැහැ. අන්න එහෙම කරනකොට මොකද වෙන්නේ? අර සක්‍රියගේ පුටුවනේ වුණා කියන්නේ. ඉතින් මොකද කරන්නේ? අන්න ඇවිල්ලා ලේනා පැටියව අරන් දීලා යනවා මූදින් ඉඳලා. ඔන්න විදිහට තමයි ප්‍රශ්නේ විසඳෙන්නේ. ওই විදිහට තමයි ගැට එලෙහෙන්නේ. එතකොට අන්න ඒ විදිහේ වියලීමකට, ෂයවීමකට මේ කර්මය ලක් වෙනවා. ඉතින් ඒ විදිහේ ප්‍රතිපදාවක් තමයි භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්눔 කරන්නේ, භාග්‍යවතුන් වහන්සේ අපිට ගෙනහැර දක්වන්නේ. ඉතින් ක්‍රමානුකූලව ඒක අපිට දැක ගන්න පුළුවන්. මෙන්න මේ දේවල් ඉදිරිපත් වුණාට මේ හිත නොසෙල්වෙන ගතියක් ටිකෙන් ටික මතුවෙලා එනවා. දැන් කලින් තේරුනේ මේ හිත හැමදැනම දිව්වා වගේ. නමුත් දැන් තේරෙනවා මේ හිත නොසෙල් වෙනවා. අරමුණු හිතට අරමුණු වෙන දේවල් විවිධ දිශානති වලින් විවිධ විදිහට ගමන් කරනවා. ඇත්තටම ඔය හිත දුවනවා කියලා එකකුත් නැහැ. ඔතන තියෙන්නේ නිකන් ඔය හිතට ගෝචර වෙන අරමුණු වල තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ අරමුණු ඔස්සේ ගමන් කිරීම තමයි ප්‍රශ්නේ. නමුත් අන්න ඒක අපිට තේරෙන්නේ මහා ලොකු ගමනක් විදිහට. ටික ටික අන්න හිත තුල නොසැලෙන ස්වභාවයක් මතුවලා එනවා. අර අරමුණු ආවට මොකද හිත කම්පණය වෙන්නේ නැහැ ඒකට අනුව. කලින් ඒ අරමුණු වලට වැඩිය හිත කම්පණය වුණා. දැන් ඒ විදිහ කම්පණය වීමක් නැහැ. ඒ වෙනුවට සද්ද නම් ඇහෙනවා තමයි. හිතවිලි නම් එනවා තමයි. ඒ අතරේ එක දිගට සිහියක් පවතිනවා, නොකැඩෙන සිහියක් පවතිනවා. අන්නේ නොකැඩෙන සිහිය තමයි මෙන්න මේ හිත තුල තියෙන ස්ටිල්නස්, නොසැලෙන ස්වභාවය, නොසැලෙන ස්වභාවය කියලා කියන්නේ. වැඩි ඕනේ නැහැ, ඒක බොහොම පහසුවෙන් දැක ගන්න පුළුවන්. දැන් අයිය කෙනෙක් කියනවා, මොකද්ද මේ අලුත්ම කෙනෙක් කියනවා, මම මේ විදිහට ඇවිද්දා, මම මේ විදිහට වාඩි වෙලා ඉඳියා, දැන් දවස් කීපයක් කරා මට දැනෙනවා දැන් මේ ඇවිදිනකොට පතුල දැනෙන බව. හරි, ඒ අතරේ පිටිපස්සෙන් පසුබිමේ වගේ සද්ද ඇහෙනවා, පොඩි 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 සද්ද ඇහෙනවා. ඒකට මගේ හිත කම්පණය වෙන්නේ නැහැ, මගේ සිහිය කැඩෙන්නේ නැහැ, සැලෙන්නේ නැහැ. ඊළඟට අර විදියට වාඩි වෙලා ඉන්නකොට උස්ම බලන අතරේ හිතවිලි පොඩි පොඩි කෑලි කෑලි වගේ ඒවා පසුබිමින් යනවා මට තේරෙනවා. නමුත් මගේ හිත සැලෙන්නේ නැහැ, මගේ සිහිය ඒකට කැඩෙන්නේ නැහැ කියලා මෙයා ප්‍රකාශ කරනවා. අන්න මොකද උනේ? අන්න අර විදිහේ දිගට පැවැත්වෙන සිහියක්, නොසෙල්වෙන හිතක් ටිකෙන් ටික මතුවලා ආවා. ඉතින් වැඩේ කියන්නේ උත්ප්‍රාසය දනවන කතාව කියන්නේ ඒ වார்த்தාවෙම තව ටිකක් කියාගෙන යනකොට තියෙනවා එක පාට භාවනා ශාලාව පහලින් මහා සද්දයක් ඇහුණා. මහා සද්දයක් ඇහුණා. ඉතින් මම මේ ගැසිලා ඇස් දෙකක් ඇරලා ඊට පස්සේ භාවනාව නතරලා මම යන්න ගියා. මොකාද මේ සද්ද කරන්නේ වගේ හැඟීමක් මතුවෙන්නේ නැති, ඒක කිව්වේ නැහැ, ඒක කියලා දුන්නේ නැහැ. කොහොම හරි නැගිටලා මම යන්න ගියා. ඊට පස්සේ කියනවා ඇවිද ඇවිද ඉන්නකොට මේ එකම වார்த்தාවේ ඇවිද ඇවිද ඉන්නකොට අර විදිහට ද්වේෂයක් හිත තුල නැගිලා ආවා. මම ඉතින් සක්මන නවත්තලා මේ අතහැරලා දාලා ගියා යන්න. ඊට පස්සේ තව වෙලාවක වාඩි වෙලා ඉන්න වෙලාවක නිදිමතක් ආවා. මම ඉතින් මොකද කරේ, වාඩි වෙලා ඉන්න එකට ගත්තරලා දාලා ගියා යන්න. තව වෙලාවක සක්මන් කරන මහා වතුර තිබහක් ආවා. අනේ මං ඉතින් ඒක අතහැරලා දාලා ගිහලා වතුර බිව්වා කියලා ඔන්න ඔය විදිහට ඒකම වார்த்தාවේ තව තුන් හතර තැනක සඳහන් කරනවා. අන්න අන්න සැලිච්ච අවස්ථාවක් පිළිබඳ මේ තැනත් මුලදී පොඩි පොඩි දේවල් වල නොසැලෙනවා කියලා කියනවා. හැබැයි මොහ බරපතල දේවල් ආවා, මහා සද්දයක් ආවා, මහා වතුර තිබහක් ආවා, මහා ද්වේෂයක් ආවා. අන්න ඒකට නම් සැලුණා කියලා එකම වார்த்தාවේ ප්‍රකාශ වෙනවා. හරි, කමක් නැහැ. දැන් පොඩි පොඩි දේවල් වලට නොසැලෙන ස්වභාවයක් මේ හිත තුල මතුවලා එනවා. ඔය ලොකු ලොකු දේවල් වලට නොසැලෙන ස්වභාවයක් ටික ටික ඇති කරගන්න පුළුවන්. ඒ සඳහා ක්‍රමානුකූලව ටිකෙන් ටික උත්සාහ ගන්න ඕනි. ওই දේවල් වලින් පලා ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒ වෙනුවට භාග්‍යතුන් වහන්සේ කියන්නේ මේ එනේන ප්‍රශ්න ඒ ඒ ඉරියව්ව ඉවර කරන්න. සක්මන් කරනකොට ද්වේෂයක් ආවා නම් සක්මනේ ඒක ඉවර කරලා යන්න ඊළඟ ඉරියව්වට. එතකන් ඉරියව් මාරු කරන්න එපා. වාඩි වෙලා ඉන්නකොට නිදිමතක් ආවා නම් නිදිමත ඒ ඉරියව්ව ඉවර කරලා යන්න. ගිහිල්ලා බුදිය ගන්න යන්න එපා. අර විදියට සද්දයක් ඇහිලා හිත කලබල වුණා නම් ඒ කලබලේ ඒ ඉරියව්ව ඉවර කරලා යන්න. ඔන්න ඔය විදියට මේ මේ එන ප්‍රශ්නේ, මේ එන වෙහෙස පීඩාව හරහා යාමක් මේ ප්‍රතිපදාවේ තියෙනවා. ඒක තියෙනවා. ඒක මගහැරලා යාමක්, ඒක නිසලා දමල ගහලා යාමක්. අර නිකන් මොකද්ද ඔය ඔය යනකොට නිකන් හොඳ හොඳ වචන ටිකක් තියෙනවානේ. නිකන් ඔය කියන්නේ රෙද්ද කියලා ගහලා දමල ගහලා යනවා යන්න. ඕමනේ යන්නේ, ඔය නිකම්ම නෙමෙයි යන්නේ. එහෙම යෑමක් ගැන නෙමෙයි මේ කියන්නේ. ඉස්සර කතාවක් ඇති වුණා සීසරුත් රෙද්ද කියලා ඇමෙලේම දමලා ගහලා යනවා යන්න. ඉතින් ඒ වගේ දෙයක් තියෙන මෙතන. ඒ විදිහ දමලා ගහලා යෑමක් නෙමෙයි මේ කියන ප්‍රතිපදාව. ඒ වෙනුවට ඒක හරහා ගමන් කිරීමක්. හරහා යනකොට අමාරුයි, වෙහෙසයි, පීඩාවයි. අර ද්වේෂය එනවා, අර විදිහට නිදිමත එනවා, අර විදිහට මහා සද්ද ඇහෙනවා, අර විදිහට මහා වතුර තිබහක් එනවා. ඒ ආවට මොකද, මේක තියාගෙන පොඩ්ඩක් සක්මන් කරනවා, මේක තියාගෙන පොඩ්ඩක් වාඩි වෙලා ඉන්නවා, මේක තියාගෙන පොඩ්ඩක් එදිනෙදා ඒ කරන කටයුත්ත කරනවා. කරනකොට කරනකොට තේරෙනවා මේ හරහා යාම කියන ප්‍රතිපදාව, මේ හරහා යනවා කියන එක කොච්චර අමාරුවෙන් නමුත් දැන හඳුන ගත යුතු දෙයක්ද. කියන්නේ බී ලයික බයිසන්. බයිසන් ගවයා කියන්නේ ශක්තිමත්ම ගවයෙක්. ටොන් එකක් විතර බලයිද කොහෙද මං හිතන්නේ. ඒ සතා ඔය කුණාටුවහම ඒ සතා ඒක මගහැරලා යන්නේ නැහැ. ඒ වෙනුවට මොකද කරන්නේ, කුණාටුව හරහා යනවා. ඒතකොට සමහර වෙන සතෙක් කිලෝමීටර් 30 40ක් යන ගමන මු කිලෝමීටර් කිහිපෙන් අර කුණාටුව හරහා ගිහිල්ලා අනිත් පැත්තෙන් අර ආපදා නැති පැත්තට ගමන් කරනවා. ඉතින් ඒ වගේ ගමනක් තියෙන්නේ. හරිම පහසුවෙන් මේ ඒ ගමන යනවා අර සතා. ඒ ශක්තිය තුලින්, ඒ ශරීර ශක්තිය තුලින්. අන්න ඒ වගේ ටිකෙන් ටික අපිටත් පුළුවනි මේ හරහා යන්න පුරුදු කරන්න. දැන් තේරෙනවා අර පොඩි පොඩි සද්ද හරහා යන්න පුළුවන්. පොඩි පොඩි සද්ද වලට හිත සැලෙන්නේ නැහැ. පොඩි පොඩි හිතවිලි වලට හිත සැලෙන්නේ නැහැ. නමුත් අන්න ලොකු සද්ද ලොකු හිතවිලි වලට දැනටත් හිත සැලෙනවා කියලා තමයි මේ කියන්නේ. කමක් නැහැ. ටිකෙන් ටික පුරුදු කරනකොට පුරුදු කරනකොට තේරෙනවා ඒකටත් නොසැලෙන ස්වභාවයක් මේ හිත තුල මතුවලා එනවා. මහා සද්දයක් ආවා. සද්දෙට පස්සෙත් නැවතත් සිහිය ඒ විදිහටම පැවතුණා. කේන්තියක් ආවා. කේන්ති අතරෙත් මේ සිහිය ඒ විදිහටම පැවතුණා. වතුර තිබහක් ආවා කියලා ඕක දමලා ගහලා යන තරම් එහෙම අවශ්‍යතාවයක් නැහැ කියන හැකියාව මේ තැනත තුළ ක්‍රමානුකූලව මතුවෙලා එනවා. ක්‍රමානුකූල මතුවෙලා එනවා. අන්න ඒක තමයි ওই නොසැලෙන ස්වභාවය. එහෙම නැතුව එක අරමුණක තියනවා කියන එක නෙමෙයි. කර්මණක තියනවා කෝත් ඒක පටල ගැනීමක්, වරද ගැනීමක්. ඒ වෙනුවට අන්න අර අර දේවල් ආවට ගියාට නොසැලෙන ස්වභාවයක් මේ හිත තුල තියෙනවා. ඔන්න නොසැලෙන හිත තමයි අර බුදුරජාණන් වහන්සේ නැවත නැවත වර්ණනා කරන, නැවත නැවත ප්‍රකාශ කරන මේ හිත. හරියට නිකන් තෙලුයි වතුරයි වගේ. තෙලුයි වතුරයි කොහොම දැම්මත් මිශ්‍ර වෙන්නේ නැහනේ. අන්න ඒ වගේ අර අරමුණුයි මේ හිතයි මිශ්‍ර වෙන්නේ නැහැ. මිශ්‍ර වෙන්නේ නැහැ. අපි මිශ්‍ර කරන්න හදනව සමහර වෙලාවට. එහෙමත් තියෙනවා. ඒකට ඉතින් විශ්වාසය තියෙන්නත් ඕනේ. ඔය සමහර වෙලාවට නිකන් ඔය රාගේම පොඩ්ඩක් නිකන් දාලා බලනවා මිශ්‍ර වෙනවද කියලා. පොඩ්ඩක් නිකන් කැලැත්තිලා ගිහිලා ආපහු වෙන් වෙලා යනවා. ආපහු අරගෙන දාලා බලනවා. යකෝ මෙච්චර මේ හපහපයි ඉඳපු ඒවා මේක මේ පොඩ්ඩක් හපා ගන්න බැරිද කියන ප්‍රශ්නේ නේ තියෙන්නේ. ඔක හපහපේ ඉන්නකොටත් තියෙනවනේ පොඩ්ඩක් ඕජසක් එනවනේ නිකන්. පොඩි යූෂේන ගතියක් තියෙනවා හපහපේ ඉන්නකොට. ඉතින් ආපහු දාලා බලනවා. ආපහු හැපි හැපි වගේ ගියාට මොකද නැහැ. වෙන් වෙලා යනවා. අර ස්ථාර දෙකට වෙන් වෙනවා. ඔන්න ඔය විදිහේ තෙලුයි වතුරයි මිශ්‍ර වෙන්නේ නැද්ද? එන්නේ ඒ වගේ නොසැලෙන ස්වභාවයක් මේ හිත තුල ක්‍රමානුකූලව මතුවෙලා එනවා. ඒක තමයි නිවැරදි සැනසීම. ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන ක්‍රමවේදී. එතකොට හිත තුල නොසැලෙන ස්වභාවයක්, නොසැලෙන ස්වභාවයක් මතුවලා ආවද, ඒ තැනැත්තට තවදුරටත් මේ ලෝකේ මොන දේ සිද්ධ වුණත් මේ ලෝකේ තමයි ජීවත් වෙන්නේ. මේ ලෝකේ මගහැරලා ගිහිල්ලා නැහැ. මේ මිනිස්සු අතරේ තමයි ඉන්නේ, මේ ප්‍රශ්න අතර තමයි ඉන්නේ. නමුත් හිත සැලෙන්නේ නැහැ. හිත සැලෙන්නේ නැහැ. එන්නේ විදිහේ වෙනසක් මේ පුද්ගලයා තුල ඇති වෙනවා. ඒක ක්‍රමානුකූල වෙනසක්, ක්ෂණික වෙන වෙනසක් නෙමෙයි. ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික මේ ක්‍රමානුකූල පරිවර්තනයේ මේ ක්‍රමානුකූල වෙනස සිද්ධ වෙනවා. සිද්ධ වෙන මේ තැනට තේරෙනවා මේ ලෝකේ කම්පණය වුණාට මගේ හිත කම්පණය වෙන්නේ නැහැ. මේ ලෝකේ සැලුණාට මගේ හිත සැලෙන්නේ නැහැ. මේ ප්‍රශ්න ආවට මගේ හිත සැලෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට අපි මෙහෙම හිතමු. දැන් භාග්‍යවතුන් වහන්සේගේ ඒ බුද්ධත්වයෙන් පස්සේ වෙච්ච සිදුවීම් ගණනාවක් තියෙනවානේ. ගණනාවක් තියෙනවා. එතකොට අර එක්තරා අවස්ථාවක ගලක් පතුරක් ඇදිලා පතුල පැලීලා ලේ ගලපු අවස්ථාවක් තියෙනවා. එතකොට ඒ ලේ ගලපු අවස්ථාවේ ගොඩාක් නිකන් අධික වේදනාවක් ආවා කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට අධික වේදනාව මෙන්න මේ නොසැලෙන හිතෙන්, මේ නොසෙල් වෙන හිතෙන් දරාගෙන ඉඳියා කියලා සඳහන් වෙනවා. එතකොට ඒ අවස්ථාවේදී දෙවිවරු පිරිසක් ඇවිල්ලා කියනවා, මේ භාග්‍යතුන් වහන්සේ හිතාගන්න බෑ මේ මේ පුදුම වේදනාවක්, මේ වේදනාව කොහොම දරාගෙන ඉන්නවද කියලා අපිට හිතාගන්න බෑ. නමුත් මේ මේ භාග්‍යතුන් වහන්සේ මේ වේදනාව දරාගෙන ඉන්නවා. මේ 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 දෙවිවරු සෙට් එක අර අද කාලේ නිකන් දොස්තරලා ඇනස්තීෂියා කරන කට්ටිය අද දන්නෙත් නැහැ. ඒ වගේ කට්ටියක් වෙන්නේ නැති. අර ටක් ගාලාගේ ඇවිල්ලා මේ මොනවා හරි පේන් කිලා එකක් ගහන, නැත්නම් අර නයිට්‍රස් ටිකක් හරි කොහොම හරි උරන්න දෙන, ඒ විදිහේ කට්ටියනේ ඉන්නේ වැඩි හරියක්. මේ ඕනේ නැහැ, නිකන් අර නයිට්‍රස් ටිකක් ගහගෙන ඉන්නේ යනවා. නිකන් ඒක ගැහුවාම පොඩි නිකන් තියෙනවා පොඩ්ඩක් වෙලා, පොඩි චූන් එකක් තියෙනවා. දත් දොස්තරලාට එහෙම බිස්නස් තියෙන්නේ, ඔයාලට තමයි වැඩිපුර. ඉතින් කොහේ නමුත් එහෙම කට්ටියද දන්නේ නැහැ. නමුත් මේගොල්ලෝ කියනවා, අනේ අපි ආවට මොකද, මේ භාග්‍යවතුන් වහන්සේ මේක දරාගෙන ඉන්නවා, වේදනානාශක ඕනේ නැහැ, නයිට්‍රස් ඕනේ නැහැ. ඒ වෙනුවට මේ අධික වේදනාවක්, උග්‍ර වේදනාවක් නොසැලෙන හිතෙන් දරාගෙන ඉන්නවා. ඉතින් ඒක තමයි ස්වභාවය, ඒක තමයි ක්‍රමවේදී. එහෙම නැතුව අඬනවා වැළපුණා කියලා ඉවරයක් වෙන්නේ නැහැ අප්පාවක. අයියෝ අඬනවා, කෙන්ද්‍රි ගහනවා, පුදුම වටපිටාවේ ඉන්න මිනිස්සුන්ටත් සැනසීමක් නැහැ නේ. වටපිටාවේ ඉන්නේ උන්ටවත් සැනසීමක් නැහැ, කෙන්ද්‍රිම ගහනවා. අඬනවාම තමයි. ඉතින් මම පහුගිය දවසක එක්කෙනෙක්ට ගියා, අයියෝ මොකද්ද අප්පෝ ඔය අඬ වැඩි ආව මහා මේ 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 නැද්ද මුකුත් හොඳ දෙයක් එහෙම උනේ? හොඳ දෙයක් එහෙම උනේ නැද්ද? නිකන් නරක දේවල්මද ජීවිතේ වෙලා තියෙන්නේ කියලා. ඉතින් මාස ගානකට පස්සේ ඇවිල්ලා කියනවා, හොඳ දේවල් දෙකක් හොයාගන්න පුළුවන් වුණා. අනේ අම්මේ, හිතා ගන්න බැරි තරම් පුදුම ජයග්‍රහණයක්. මාස ගානක් පරීක්ෂා කරලා හොඳ දේවල් දෙකක් වුණා. මෙන්න පළවෙනි කාරණාව, මෙන්න දෙවෙනි කාරණාව කියලා ඔන්න කරුණු දෙකක් ගැන හැර දැක්වුවා. ඊට පස්සේ මං කිව්වා, අම්මෝ ලොකු දෙයක්. අනේ ඉදිරියටත් බලන්න, සතියකට එකක් වගේ ආනේවත් ඔහොම දේවල් හොයාගන්න පුළුවන්ද කියලා. එතකොට කියනවා, අර පරණ නිකන් අර නිකන් වැරදිම නරකම වෙනවා කියන මානසිකත්වය ඇවිල්ලා කියනවා, බෑ එහෙම බෑනේ, ඉතින් එහෙම හොයන්න බෑනේ, හොඳ දේවල් වෙන්න එපා අපිට. උනොත් තමයි හොයාගන්න පුළුවන් වෙන්නේ. නෑ, වැඩිපුර අමාරුවෙන් හරි හොඳ දේවල් දකින්නකොට ඔය මානසිකත්වය වෙනස් වෙලා එනවා. තමුන් මවපු ලෝකෙක, තමුන්ගේ හිත තුළ මවාගත්ත ලෝකෙකනේ ඔය ජීවත් වෙන්නේ. එතකොට ඒ ලෝකේ වෙනස් කරන්න බාහිරෙන් නෙමෙයි වෙනස් වෙන්නේ, ඇතුළතින් වෙනස් වෙන්නේ. අන්න ඒ ස්වභාවයේ ටික ටික වෙනස් වෙනකොට වැඩි වැඩියෙන් හොඳ දේවල් පෙනේ. ඉතින් අමාරුවෙන් හරි මාස කිහිපයකට පස්සේ හරි හොඳ දේවල් දෙකක් හොයාගත්ත එක ගැන සතුටුයි. බැරිද තව සතියකට එක ගානේ වගේ හොයන්න? අමාරුයි. නමුත් සතියකට එකක් හොයලා බලන්න. සතියකට එකක් හොයාගෙන මාස කිහිපයක් යනකොට තේරෙනවා, ඔන්න දැන් සතියකට දෙකක් වගේ හම්බ වෙනවා මෙන්න බලනකොට. දවසකට එකක් වගේ හම්බ වෙනවා මෙන්න බලනකොට කියලා අන්න තමුන් තුලින්ම පරිවර්තනයක් සිද්ධ වෙනවා. ඔය බැල්මේ තමයි වෙනස වෙන්නේ. එහෙම නැතුව බාහිරේ නෙමෙයි. කලිනුත් එක විදියයි, දැනුත් එක විදියයි. ඇතුළත වෙනසක්, පරිවර්තනයක් ඇති වෙනවා. ඉතින් එන්නේ වගේ නොසැලෙන ස්වභාවයක් ටික ටික අපිට ලං කරගන්න පුළුවන්. අර භාග්‍යතුන් වහන්සේගේ ගුණ වර්ණනාවක් වගේ කියනවා, මෙච්චර උග්‍ර වේදනාවක්, මෙච්චර උග්‍ර පීඩාවක් දරාගෙන ඉඳියා නොසැලෙන හිතෙන් මේ විදිහට දරාගෙන ඉඳියා කියලා. අන්නේ නොසැලෙන ස්වභාවය දැන හඳුන ගන්න අද දවසේත් මේ කතා බහත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. කල්පනි,
හොඳයි. එහෙනම් දැන් ඔබට අවස්ථාව තියෙනවා මේ ධර්ම දේශනාව පිළිබඳව හෝ එහෙමත් නැත්නම් වෙනත් ගැටලුවක් හෝ ස්වාමින් වහන්සේට ඉදිරිපත් කිරීමට. චින්තා, ඔබට පුළුවන් කතා කරන්න අනුමත කළා.
තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ, අවසරයි. එහෙමයි ස්වාමින් වහන්සේ. ඇත්තටම මට වහන්සේගේ දේශනාවත් එක්ක මම ඇත්තටම මුලින්ම හිතන් හිටියා මේ පාපෝචාරණයක් කරන්න ඕනේ කියලා. ඒක තමයි මට කියන්න ඕනේ අත්දැකීමත් එක්ක. මම ස්වාමින් වහන්සේ ඇත්තටම මේ ඊයේ පෙරේද වෙච්ච දෙයක් එක් කියන්නේ නොවිය යුත්තක් වුණා කියලා වගේ දැනීමක් ඇති වුණේ මේ Facebook එකේ වෙච්ච දෙයක්. ඒ කියන්නේ කෙනෙකුට යම් පැහැදිලි කරලා දෙන්න කියන්න හදද්දි, හැබැයි එතන මට තේරුණා ඉතින් මම පාවිච්චි කරපු වචන නිසා එයා එකට ගැටීමකට පත් වුණා. ඊට පස්සේ නිකන් හොඳටම පේනවා, නිකන් හොඳටම ගැටීමක් යන්නේ කියලා. ඉතින් පස්සේ මට හිතුණා මට මුකුත් නොකිය නිකන් ඉන්නනේ තිබ්බේ, මේ තව කෙනෙක්ව ඇවිස්වා නේද කියන එක දැනුණා. ඉතින් අර ඒ ලොකු පශ්චාත්තාපයකුත් නෙමෙයි, උනාට මට හිතුණා මම නොකළ යුත්තක් තමයි කළේ කියන එක තේරුණා. ඒ වගේම දැන් එයා ඇවිස්සෙනකොට ඒ ලියන දේවල් වලට මට තේරුණා නිකන් මමත් ඇවිස්සෙන්න හදන ස්වභාවයක් ඇතුලේ තියෙනවා. හැබැයි ඒක පේන නිසා ඇවිස්සීමක් නොවි ඉන්න පුළුවන් ගතිය තියෙනවා, ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් ගතියක් තියෙනවා කියන එක වැටහුණා. මට ඉතින් අර එහෙම දෙයක් සිද්ධ නොවේ තිබ්බනම් හොඳයි, කියන්නේ තව කෙනෙක් අවසන් වටින්නේ නැහැ නේ කියන එක තේරුණා. ඒක මට පාපචාරණය කරන්නයි වමනා සිද්ද ස්වාමීන් වහන්සේ.
හොඳයි, එතකොට ඇත්තටම මේ මේ මොකද්ද ඕකෙන් ඉතින් දෙයක් ඉගෙන ගත්තනේ. ඒකත් පාඩමක්, ඒකත් පාඩමක්. ඔය මේ මේ ඒක ඒක හීනේ රය ඇලි වෙන්නේ නැහැ. මේ වෙනුවට නැවත නැවත අවස්ථා එනවා, සිය දහස් වරක් අවස්ථා එනවා. එතකොට ඕකෙන් පාඩමක් ඉගෙන ගත්තා නම් අනිත් දවසේ වෙනස් විදිහක අප්‍රෝච් එකක් ගන්න පුළුවන්. එදාටත් වර්ධිනවා සමහර විට, එදාටත් සාර්ථක වෙන්නේ නැහැ. කමක් නැහැ, ටික 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 කරගෙන කරගෙන යනකොට ඇත්තටම ඔය ඉගැන්විල්ල නතර වෙන්නේත් නැහැ, ඒක නතර වෙන එකකුත් නැහැ. නමුත් වෙනදාට වැඩිය සාර්ථකව ඕක කරන්න පුළුවන් ක්‍රමවේද දැන හඳුන ගන්න පුළුවන්. වෙනදාට වැඩිය සාර්ථකව ඕක ටිකෙන් ටික ක්‍රමානුකූලව හදා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් ඔය කෙනෙක්ට කෙලින්ම මොනවා හරි කිව්වහම ආය අනිවාර්ය ගැටෙනවා තමයි. ඒක ඒ චරිත ස්වභාවයම තමයි. මේ කෙනෙක්ට කෙලින් කිව්වහම ඒක නිකන් සමාජයක් ඉස්සරහ කිව්වොත් කොහොමද ගැටෙනවා. ඊළඟට කෙලින් කිව්වත් ගැටෙනවා. ඉතින් හොඳම වැඩේ තමයි නිකන් අර නිකන් වහෙන්වරෝ කියනවා. එතකොට මගේ පැත්තෙනුත් සුද්ධයිනේ. දැන් ඔය දැන් පාවගේ දවසකට කෙනෙක් කියනවා මේ මේ ඇයි මේ වගේව කියන්නේ කියලා අහනවා. ඇයි මේ වගේව කියන්නේ? නිකන් මිනිස්සු තරහ වෙනවා, නිකන් මේ 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 විතරිදෝ ගන්නවා. ඇයි කියන්නේ? බෑනේ, නොකියත් බෑ, කියන්න ඕනේ. එතකොට අර මම මොකද්ද මගේ පැත්තෙන් සුද්ධයිනේ, ලෙඩා මලත් බඩ සුද්ධයි. මොකද නැත්තම් නැත්තම් අරක ඉතුරු වුණොත් නිකන් අපි නිකන් කරන්න තියුණ දෙයක් නොකර ඉන්දියා වගේ හැඟීමක් එනවා. කියන්න තියුණ දෙයක් නොකිව්වා වගේ හැඟීමක් එනවා. නිකන් අවස්ථාවක් මගහැරියා වගේ හැඟීමක් එනවා. ඒකින්ද කියනවා. හැබැයි කියන්නේ වහෙන්වරෝ කියන්නේ, අමුතු තාලයකට කියන්නේ. සමහර විට ගෙදර ගිහිල්ලා බුදියගෙන ඇරුණාට පස්සේ තමයි කල්පනා වෙන්නේ යකෝ මේක නේ කියලා තියෙන මටනේ කිව්වේ කියලා. ඔන්න සමහර විට වලිගේ උඩ තියාගෙන එනවා පහෝදාට. ඇවිල්ලා කියනවා සයින්නාත ඔබ වහන්සේ පුදුම මිනිස්සෙන්නේ, මේ මෙහෙම කුවානේ මට එදා කියලා. මටමද කිව්වේ කියලා තහනවා සමහර විට ඇවිල්ලා. එතකොට කියනවා ඔයාට තොප්පිය හරිනම් දාගන්න, ඉතින් කමක් නැහැ වෙන මොනව කරන්නද කියලා එහෙම කියනවා. ඉතින් දැන් බයින්නත් බෑ, ගෙලින් කියලත් නැහැ, නොබයින්නත් බෑ. මොකද්දෝ නිකන් අර නිකන් අර ගාලා නිකන් එකකින් ආපෝ හැරිලා යනවා. ඉතින් ගොඩක් වෙලාවට කෙලින් කිව්වා කියන්නේ ගෙලින්ම ඇඟටම එනවා. ඉතින් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒකෙන් හින්දා නිකන් අර ඒ ශිල්පයේ දියුණු වීමක්, ඒ ශිල්පයේ යම් කිසි විදියක වැඩි වැඩියෙන් කුසලතාවයක් තමයි වර්ධනය වෙලා එන්නේ. නැතුව ඔය කියන්න තියෙන හැම නැති වෙයි කියලා හිතන්නත් අමාරුයි. මේකත් ඉතින් තියෙනවානේ, කාට කාටත් තියෙනවා. නොකිය ඉඳලත් හරියන්නේ නැහැ නේ. පොඩ්ඩක් නිකන් අර නිකන් කියන්නත් ඕනේ. එතකොට අපේ පැත්තෙන් සුද්ධයිනේ, බඩ සුද්ධයි, ලෙඩා මලත් බඩ සුද්ධයි කියලා හිත හදා ගන්න හරි පුළුවන්. ඉතින් අර අර ඒ බේත දෙන ක්‍රමවේදේ ටිකෙන් ටික ඒ ශිල්පයේ දක්ෂභාවයක් ඇති කර ගන්න පුළුවන්. ඒ දක්ෂ වෙන්න වෙන තේරෙනවා අරයාගේ හිත රිදෙන්නේ නැහැ. නමුත් වැඩෙත් වෙනවා, මගේ පැත්තෙනුත් මං කියන්න ඕනේ දේ කිව්වා, නොකිය ඉඳියේ නැහැ. මොකද සමහර විට නොකිය ඉඳියොත් අනේ කෙනෙක් වැරදි දිහාවකට, කෙරෙක් වැරදි මගකට යොමු වෙන්න පුළුවන්. ඒකයි වැඩේ. දැන් හරි වැරද්ද කියන එක හරියට බේරන්න ඕනේ. එහෙම නැත්තම් ප්‍රශ්නයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් දැන් ඔය විශේෂයෙන් අපි දැන් ඔය සාකච්ඡාවක වැඩසටහනක වගේ කතා බහ කරනකොට අනම්මනම් නිකන් වනවලා කතා කරන්න එන්න එපා, වැඩක් නැතිව කතා කරන්න එන්න එපා. ආයි කෙලින්ම මුට්ටියම මුට්ටිය කුඩු වෙන්නම ගහනවා. තියන්න හොඳ නැහැ, මුට්ටියවත් දාන්න තියන්න හොඳ නැහැ. මොකද අර මහා පිරිසක් නේ නොමග යන්නේ. මේ මුළු පිරිසම නොමග යනවා. ඔය විශේෂයෙන් ඔය පොඩි දරුවෝ එහෙම ඉන්න වැඩසටහනල වැරදි දෙයක් කිව්වොත් අනිවාර්යයෙන් උන් ගිහිල්ලා කරනවා. කරාට පස්සේ කාටද වගේ කීම එන්නේ? එතන පිසෝපියාට කතා කරොත් අනිවාර්ය තලන්න වෙනවා මොනවා හරි වැරදි දෙයක් කිව්වොත්. කරන්න දෙයක් නැහැ. මේ අවස්ථාව පෞද්ගලික ප්‍රහාරයක් නෙවෙයි. ඒ වෙනුවට මේ පිරිසක් පිරිසට වගකීමක් අපිට තියෙනවා. අනේ වගකීමට අනුව කටයුතු කරන්න ඕනේ. දැන් පහුගිය දවසක වැඩසටහනක අනේ පොඩි බබ්බු මරු බබ්බු ටිකක් වීඩියෝ ඔන් කරගෙන අමුතු විදිහට තමයි වැඩ නේ. කට්ටියම දැන් හරි උනන්දුයි. සතිපාසලට ඇවිල්ලා කියලා සූම් වැඩසටහනක ඔන්න දැන් ඉන්නවා. ඉතින් මොනවා හරි කිව්වොත් අග්ගාලා ඒක දැන් එකෙට මං කියලා ඕම ලියන්න එපා පුතේ. කමටහන් වාර්ත මේ අත්දැකීම ලියනකොට ඉස්සෙල්ලා උඩින් ලියන්න මොකද්ද ලියලා දෙන්න අමුතු භාව මොකක් මොන මොනකද්ද භාවනාද මොකක්දයක් කියලා. මං කිව්වා සිහියෙන් ඉඳ ගැනීම සිහියෙන් වාඩි වීම කියලා ලියන්න කියලා. බරස් ගාලා ගැහුවා පෑන් ඉරක් එතනම ලිව්වා. ඒ පේනවා පෑන් ඉර ගාපු සද්දෙත් ඇහුණා රූපෙත් පෙවුණ කැපු කැපිල්ල එතනම ලියාගත්තා. ඉතින් ඒ වගේ වෙලාවකදී අපිට ලොකු අගකීමක් තියෙනවනේ වැරදි දෙයක් නොකිය ඉන්න. ඉතින් වෙන කෙනෙක් කිව්වත් වැඩසටහනේ මේ කට්ටියට එනවනේ වගකීමක්. ඉතින් ඒකින්ද ඒ වෙලාවට පොඩ්ඩක් රිදෙනවා වෙන්න පුළුවන්. නමුත් අන්න පෞද්ගලික අනතුරක් නෙමෙයි, පෞද්ගලික පහර දීමක් නෙමෙයි. ඒ අර පිරිසේ වගකීමක් වැඩසටහනේ වගකීමක් එනවා. කිව යුත්ත හරියට කියන්න ඕනේ, වැරදිවල් නොකිය ඉන්න ඕනේ, වැරදි පැත්තට බර නොතිය ඉන්න ඕනේ. අන්න ඒ විදිහේ ක්‍රමානුකූලව අපිට පුළුවනි මේ ශිල්පයේ දක්ෂ වෙන්න. නොකිය ඉන්නෙත් නැහැ කියනවා, හැබැයි ක්‍රමයට තමයි කියන්නේ. කෙලින් ඇවිල්ලා බැනගන්න බෑ, මටමද කිව්වේ කියලා දන්නෙත් නැහැ. ඒ විදිහේ ශිල්පයක් ඇත්තටම දිනු කරගන්න පුළුවන්. අර මේ ඔය පොතක සඳහන් වෙනවා ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ මේ ප්‍රකාශයක්. මේ මොකද්ද මේ මේ මාළු අල්ලන එක්කෙනෙක්ට මාළු අල්ලන එක්කෙනෙක් මාළු අල්ලනවා තමයි ජොබ් එක. හැබැයි මේ හාමුදුරුවන් හම්බෙන්න එනවා හැමදාම. ඉතින් මේ හාමුදුරුවෝ මාළු ඇල්ලීමේ ආදීනෝ කියනවා. කිව්වට මොකද මේ මනුස්සයා වෙනස් කරන්න කැමති නැහැ. මේ මනුස්සයා අන්තිම මාස ගානකට පස්සේ ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මම දැන් බිලිබිත දාලා කියනලු මේක කෑවොත් මැරෙනවා, උගුර හිර වෙනවා, මේක මේ මැරෙන්න කැමති වුන් විතරක් කාපල්ලා, අනිත් වුන් කන්නේපා කියලා කියනවලු. ඉතින් දැන් හාමුදුරනේ උන් තමයි ඇවිල්ලා කන්නේ මම නෙමෙයි කියලා මේ මනුස්සයා ඔන්න හේතු කාරණාවකුත් හදාගත්තා. හදාගෙන ඉවරලා ආපහුම කාලයක් ගත වෙනකොට මේ හාමුදුරු දවසක් ලොකු අමාරුවකින් හරි අමාරු දැක්කහම තමයි මොකද හාමුදුරනේ ඔය අමාරු. අනේ මම මේ හරි අමාරුවෙන් ඉන්නේ මොකද උනේ? අනේ මේ ඊයරෑ මහ භයානක හීනයක් දැක්කනේ. මොකද්ද දැක්කේ කියනවා මේ ඊයරෑ මම මාළුවෙක් වෙලා වරල් ගහගෙන පීනගෙන යනකොට රස කෑමක් තිබුණා. මං ඒක කෑවා. කෑවට පස්සේ අයියෝ ගුරේ ඉර වෙලා පුදුම වේදනාවක් විඳලා ඕම මම අන්තිමට මැරිලා ගියා. ඒ අමාරුව තමයි මේ තාම තියෙන තාමත් උදුර දෙනවා කියලා තව ටිකක් කෙඳිරි ගන්නවා. ඉතින් අර මිනිස්සේ අර කහගෙන ගිහිල්ලා ඒ පණිවිඩය දැනත්තට යනවා අර වෘත්‍ති අතහැරලා දානවා. ඉතින් ඔන්න ඔය විදිහේ ක්‍රමානුකූල ගමනක් ඒ සඳහා දක්ෂ වීමේ හැකියාව පිළිබඳ තමයි ඔය කතා කරන්නේ. මං හිතන්නේ ඔබ නොකිය ඉන්න කුවට ඒක එච්චර සාර්ථක වෙයි කියලා. ඒ කුලප්පු අපි කාකා තුලක් තියනවානේ පොඩ පොඩ පමණට. ඉතින් ඒකින්ද ශිල්පයේ දක්ෂ වීමක් තමයි වැරදි දැන් හඳුනගන්න තියෙන්නේ.
එහෙම සවනත් මං අර එතන නොටිස් කරේ වහන්ස කිව්වා වගේ ඒක ලර්නින් පොයින්ට් එකක් වුණා. එතන තේරුනේ අර දැන් ඇවිස්සුනයින් පස්සේ තේරුමක් නැහැ කොච්චර උත්සාහ කරත් දැන් ඒක ගන්න ලෑස්ති නැහැ නේ කෙනා. ඒක තේරුම් ගන්න නෙමේ ඒක නහයටුඩින් ගිහිල් ඉවරයි. එතකොට මට තේරුණා දැන් කොච්චර උත්සාහ කරත් ඊට පස්සේ වැඩක් නෑ. අර සමහර වෙලාවට ආරම්භයම හරියටම ගත්තේ නැත්නම් ඊට පස්සේ මෙසේජ් එකක් යන්නේ නෑ කියන එක.
ඕකට කියන්නේ ආරම්භමම කඳුලක් වෙලා කියලා. ඒ කියන්නේ අනිත් දවසේ ආරම්භය ගන්නකොට ඊට වැඩිය දක්ෂ විදියට පටන් ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ කරලා බලමුනේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං පෙරවන් සරණයි.
ගේශාන්ත අවස්ථාව තියෙනවා අන්මියුට් කරලා කතා කරන්න.
හොඳයි. තුනුරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මම ඉස්සෙල්ලා SLR channel එකේ තමයි අහගෙන හිටියේ. ඒකෙන් ප්‍රශ්න අහන්න බැරි වෙන නිසා මම මේකට මාරු වුණා. ස්වාමීන් වහන්සේ ප්‍රශ්න දෙකක් සමහර වෙලාවට ඒක තුනක් වේද දන්නේ දෙකක් විතර තියෙනවා. මම ඒක කෙලිස් මේක මේ සාකච්ඡාවට සම්බන්ධ කියලා තමයි මට තේරෙන්නේ. ස්වාමීන් වහන්සේ කෙලස් කපනවා කියන අර්ථය ඇතුලෙන් තමයි මට මේක හොඳටම තහවුරු වුණේ. නිකන් මං හුඟක් වෙලාවට මට සමහර වෙලාව නෑ හුඟක් වෙලාවට මට තේරෙනවා හිතට සිතුවිල්ලක් එනකොටම කොයි වගේ එකක්ද කියන එක ඒක සමහර වෙලාවට ඉතින් මිස් වෙලා යනවා. ඊට පස්සේ නිකන් වැඩක් නැති වැඩක් කරන්න හැදෙන එකක් ගැන මට තේරිලා තියෙනවා. හැබැයි මට තේරිලා තියෙනවා හොඳ ඒ සිතුවිල්ල ආවේ හැටියම මේ මොන වගේ සිතුවිල්ලක්ද කියලා ඒක බලනකොටත් සමහර වෙලාවට ප්‍රසන්න නැහැයි කියලා තේරුනහම ඒක එහෙමම නැති වෙලා යනවා. ඊට පස්සේ ඒක ගැන පොඩ්ඩක් හිතනවා. එයි මේක ඊට පස්සේ තව සිතුවිල්ලකින් ඒක අර කරන්න හදපු වැඩේ නැති වෙලා යනවා. එතකොට ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නය ඇවිල්ලා මේ කෙලස් කපනවා කියන එකට එන්නේ අපේ ඒ අපි සාමාන්‍යයෙන් ඇක්ෂන් එකක් වගේ එනකොට ඒකේ නිකන් ඒක දරාගෙන ඉන්න එකින්මද එහෙම නැත්නම් දැන් මේ සිතුවිල්ල ආවහම ඒ සිතුවිල්ල ගැන පොඩ්ඩක් හොඳට විශ්ලේෂණය කරලා බලන එක ගැනද කියන එක තමයි පළවෙනි ප්‍රශ්නයට මට තියෙන්නේ.
ඔව් ඉතුරු ටිකත් ඉදිරිපත් කරන්නකෝ එක පාස්.
ඔව් දෙවෙනි එක ස්වාමීන් වහන්සේ තින්නම් සංගති පස්සෝ කියන එකේදී ඒක ඔය කොහොමද එතනට අපේ තව දිගට මේක සම්බන්ධ වේගන යන්නේ. දැන් මට සිතුවිල්ලක් ආවා මට ඒක තේරුණේම නැහැ. මම ඒක පස්සෙන් පන්නගෙන ගිහිල්ලා තියෙනවා මොකක් හරි දෙකකට. එතකොට ඒක පන්නගෙන යන හේතුව ඇවිල්ලා මගේ අතීතයේ තියෙන එක්ස්පීරියන්ස් එක ඒ කර්මය නිසා එන එක්ස්පීරියන්ස් එකක්ද ඒක ඇදගෙන ගියේ කියන එක. ඇයි ඒ වෙලාව මට තේරුම් නැත්තේ කියන එක තමයි මට දෙවෙනි ප්‍රශ්නයකට තියෙන්නේ. තුරන් සර්මයි.
හොඳයි. එතකොට දැන් අපි හිතමු ඔය සිහිය පුරුදු කරනකොට මේක ගේට් කීපර් කෙනෙක් විදියට හඳුන්වලා දෙනවා. මේ මුරකාරෙක් ගේට්ටුවක් මුර කරන කෙනෙක්. එතකොට සමහර විට මෙහෙම මුර කරගෙන ඉන්නකොට අන තේරෙනවා මොකද්දෝ ඒකේ පැනලා රිංගලා ගියා. එහෙම දැනිච්ච අවස්ථාවක්නේ ඔය කියන්නේ. එතකොට ඒ වගේ අවස්ථාවක මේ මුරකාරයා සමහර විට ගේට්ටුව අතහැරලා අරූ පිටිපස්සෙන් එලවගෙන ගියොත් ඒ ක්‍රියාවලිය නිවැරදිද කියන ප්‍රශ්නේ අපිට අහලා බලන්න පුළුවන්. ඒ උපමාවෙන් අහලා බලන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? අර මුළු ගේට්ටුවම අනාරක්ෂිතයි. එතකොට අන්න රොත්තක් ඇතුළට පැන ගන්නවා. ඒක නිසා සාමාන්‍යයෙන් අර මග හැරිලා මේ ඈතින් නොපෙනී පෙනී නොපෙනී ගියේ උන් පිටිපස්සේ එලවන්නේ නැහැ සාමාන්‍යයෙන්. මොකද ප්‍රබල දෙයක් නම් අදාළ දෙයක් නම් එය ඇවිල්ලා වේදිකාවට නගිනවා. ඔය සිහිය පීටවනකොට ගොඩාක් දකින්න පුළුවන් අර ලිස්සල යන්නේවා දහස් ගණනක් තියෙනවා. ඒ ලිස්සල යන්නේවා අපිට සිහිය පිහිටවන්න ගත්තාම වැඩි වැඩියෙන් පේන්න පටන් ගන්නවා. පොඩි පොඩි හිතවිලි කෑලි දස දහස් ගණනක් යනවා. හැබැයි රඳන්නේ නැහැ. පොඩි පොඩි සද්ද ඇහි ඇහි යනවා. රඳන්නේ නැහැ. අන්න ප්‍රශ්නයක් අර අල්ලගත්ත දෙයක් පැටලිච්ච දෙයක් තියුණාද එයා ඇවිල්ලා කෙලින්ම වේදිකාවට නගිනවා. නැගලා එතන තමුන්ගේ මේ ආධිපත්‍ය පිහිටවනවා. අන්න සුදුසු අවස්ථාව ආවා. එහෙම නැතුව අර ලිස්සලා ගිය කට්ටිය යම් කිසි පෙනී නොපෙනී ගියා. ඒ පෙනී නොපෙනී ගා නැති. එතනින් එහාට පිටිපස්සෙන් එලවන දෙයක් නැහැ. ඒ වෙනුවට අන්න අර නැවත නැවත ගේට්ටුව රකින්න. මිස්සනේ උ පිටිපස්සේ රිංගනේ උ පිටිපස්සේ එලවන්නේ නැහැ. නැවත නැවත ගේට්ටුව රකින්නවා. රකින්න 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 තේරෙනවා අර එහෙම් මෙහෙම් රිංගලා ගියාට ඒගොල්ලන්ට එහෙම ආධිපත්‍යයක් පවත්වන්න බෑ. නමුත් මුළු ගේට්ටුව මත ඇරලා අර මිනිස්සයා පස්සෙන් ගියාද අනේ එතකොට කැලක්ම රොත්තක්ම ඇතුළට පැනගත්තා. අනේ ඒ විදිහේ දෙයක් මුලින්ම දැන හඳුන ගත යුතුයි මේ පුහුණුව කරනකොට ඒ ලිස්සලා යන්නේව පස්සේ එලවන්න ඕනේ නෑ එචරට. අනේ යම් කිසි දෙයක් ඇවිල්ලා ප්‍රමුඛ වෙනවද යම් කිසි දෙයක් ඇවිල්ලා ඉදිරිපත් වෙනවද අනේ ඒක පිළිබඳ පුහුණුවක් තියෙනවා. එතකොට ඒක පිළිබඳ පුහුණුවේ විවිධ ක්‍රමවේද තියෙනවා. දැන් ඔය කිව්ව විදිහට දරා ගැනීමේ කතාවක් තියෙනවා. ඔය විවිධ උපමා වලින් බුදුරජාණන් වහන්සේ විවිධ ක්‍රමවේද ගැන හැර දක්වනවානේ. එතකොට දරා ගැනීමේ කතාවක්. තව විමසලා බලනවා මොකද්ද මේකට හේතුව? කොහොමද මේක ඇති වුනේ? මොකද්ද මේ කාර්යය කියලා විමසලා බලනවා. තව වෙලාවකට කුසල් අරමුණකින් අකුසල් අරමුණක් ප්‍රතිස්ථාපනය කරනවා. ඔන්න විදිහේ නොයෙකුත් ක්‍රමවේද ගැන හැර දක්වනවා. ඒ ක්‍රමවේද වැලීඩ්. ඒ ක්‍රමවේද වැලීඩ්. ඒ තමුන්ට එක එක ඒවා පරීක්ෂා කරලා බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් මෙහෙමනේ, දැන් අපි උපදේශක් දෙනකොට හරියට මීරක් ඇඳලා පෙන්නුවොත් මේකෙම ඵලයන් කියලා ඒක ඒ උපදේශ දෙන කෙනාගේ වැරද්දක්. මොකද හේතුව අපි හැම වෙලේම ඉඩකඩක් ඉතුරු කරන්න ඕනේ. මේ ඉඩකඩේ ඔයා සෙල්ලම් කරලා බලන්න. මේ උඩ ඉඩකඩේ ඔය විවිධ විදියට පරීක්ෂා කරලා බලන්න. මේකට තමයි ආර්ය පරීක්ෂණය කියන්නේ. නැත්නම් ඉතින් එහෙම නැත්නම් ඉතින් අර වෙන කෙනෙක් කියන විදියට කරන්න ඕනේ නම් ඒක අමුතුම පරීක්ෂණයක්නේ. ඒක එතකොට ආර්යට වැඩිය අනාර්ය පැත්තට තමයි යන්නේ. මොකද හේතුව අර තැනත්තා එයාගේ මතවාදෙ ගෙනහල්ලා අපිට ඔබන්න හදනවා. එහෙම නැහැ. ඒ වෙනුවට තමන් කරලා බලන්න මේවා වැලීඩ්. මේ ස්පේස් එක තියෙන මේ ඉඩකඩ තියෙනවා. ඒ ඉඩකඩේ එහෙට මෙහෙට ක්‍රියා කරලා බලන්න කෝකද හරියන්නේ කියලා. හරියනකොට හරියනකොට තේනවා මෙහෙම කරොත් මේ විදිය දෙයක්, මෙහෙම කරොත් මේ විදිය දෙයක්. ඕක තමයි ඉගෙන ගන්නවා කියන්නේ. ඕක දෙමාපියොන්ට තේරෙන්නේ නැහැ. දරුවෙට කොහොමද මෙන්න මේ කියන ශක්තිය දෙන්නේ කියන එක ගොඩ දෙනෙට තේරෙන්නේ නැහැ. අර ඔබන්න යනවා. තමුන්ට කරගන්න බැරි වෙච්ච ඒවා තමුන්ට ලං කරගන්න බැරි වුණ ඩිග්‍රී ළමයින්ගේ ඔළුවට ඔබන්න යනවා. ළමයින්ගේ ඒවට යොමු කරන්න යනවා. ඕ ඔහොමනේ තියෙන්නේ. නෑ අර දක්ෂ දෙමාපියෙක්. දක්ෂ දෙමාපියෙ මොකද කරන්නේ? හැම වෙලේම ඉඩ කඩ දෙනවා. උඹ හොයාගනින් උඹේ විභවය. උඹට ඒකට ඉඩ දීලා තියෙනවා. කියන ඒ හැකියාව, ඒ ශක්තිය තමයි මග පෙන්වීම, නිවැරදි මග පෙන්වීම. එහෙම නැත්නම් වෙන කෙනෙකුගේ ප්‍රතිපදාවක් අපේ හිස මත පටවන්න යනවා. කරප්පන් ඉන්නේ ආයෙ වෙන දෙයක් වෙන්නේ නැහැ. අනිවාර්ය කරප්පන් එනවා ටික දවසක් යනකොට. ඉතින් ඒ කෙනාට තේරෙන තරමනේ අපි මොකද කරන්නේ නේ? එහෙම ප්‍රශ්නකුත් තියෙනවානේ. එයා කරපු විදිහට තමයි යාට තේරෙන්නේ. ඒතට එයා මොකක් හරි කියනවනම් එයා දැනුම් සම්භාරයට අනුව තමයි එයා කියන්නේ. එයාගේ අත්දැකීම් වලට අනුව තමයි එයා කියන්නේ. ඒතට ඒ කෙනාට දෝෂයක් දාලා වැඩකුත් නැහැ. සමුන් දක්ෂ වෙන්න ඕනේ ආ මේ මොකද්ද ක්‍රමවේදේ කියන විමසීම ටික ටික දැන හඳුන ගන්න. එක දවසෙන් දෙකකින් නෙමෙයි. එතකොට මේ ක්‍රමවේද වැලීඩ්. මේ ක්‍රමවේද වැලීඩ්. අන්න අර විදිහට අපිට පුළුවනි මේක දැනගෙන කුසල් අරමුණකට හිත ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක විමසලා බලන්න පුළුවන්. මොකද්ද මේ හේතුව? කොහොමද මේ දේ ආවේ කියලා විමසලා බලන්න පුළුවන්. ඊළඟට අර කී විදිහට දරාගෙන ඔහෙ ඉන්න පුළුවන්. ওই විදිහේ විවිධ උපක්‍රම තියෙනවා. ඒ ක්‍රමවේද තියෙනවා. එතකොට ඒ විදිහට පරීක්ෂා කරලා බලන්න තමුන්ට ගෝචර වෙන්නේ කොයි විදිහටද, තමුන්ට වැඩිය හරියන්නේ කොයි විදිහද කියලා ඒ උත්සාහය, ඒ ඉඩකඩ අපිට තියන්න පුළුවනි. ඊළඟ අනිත් පැත්තෙන් මේ වේදිකාවට නගින කට්ටිය මොකද්ද මේ අතීත හේතුද කියලා අහනවනේ. ස්පර්ශය වෙන්නේ ඇයි කියලා අහනවා. එතකොට ඒකෙදි ඇත්තටම මේ අර කියනා වගේ කර්ම ශක්තියකුත් ක්‍රියාත්මක වෙනවා. අර වේදිකාට ඇවිල්ලා නගින්නේ අපි අපිට අනන්‍ය වූ දේවල්. එක්කෙනෙක්ට අනන්‍ය වෙන දෙයක් නෙමෙයි තව කෙනෙක්ට අනන්‍ය වෙන්නේ. එතකොට ඒ විදිහේ ක්‍රියාවලියක් නැවත නැවත සිද්ධ වෙනවා. නැවත නැවත සිද්ධ වෙනවා. අර තුනේ එකතුවක් ඇති වුණාම අන්න මොකද වෙන්නේ? මේ විදිහේ ස්පර්ශයක් ඇති වෙලා මේ විදිහේ දෙයක් මතුවලා එනවා. එතකොට සාමාන්‍ය ඔය ස්පර්ශයට දෙන උපමාව තමයි හම ගහපු එළදෙනෙක්ගේ කතාවක්. මැරිලා හම ගහලා නෙමෙයි, අර ඇඟේ කොටසක් හම ගියපු එළදෙනෙක්ගේ කතාවක්. එතකොට කියනවා මේකක් දියේ ඉඳියොත් දියේ ඉන්න සත්තු ඇවිල්ලා මේකව කනවා. එලි මහනක ඉඳියොත් මැස්සෝ ඇවිල්ලා කනවා. ඊට පස්සේ මේ ගහක් යට ඉඳියොත් ගහේ සත්තු පැනලා කනවා. පොළවේ ඉඳියොත් පොළවේ සත්තු පැනලා කනවා. අහසේ ඉඳියොත් මේ එලි මහන කීඳව තහසේ සත්තු පැනලා කනවා. ওই විදිහට යانے යන තැන මේකව කනවා. ඔන්න ඔය හැම ගහපු එළදෙනගේ උපමාව තමයි දෙන්නේ. එතකොට ඒ විදිහේ කට්ටියක් ඉන්නවනේ. කොහේ ගියත් කනවා. කොහේ ගියත් විඳවනවා. මොකද හේතුව ඔන්න ඔය ක්‍රියාවලිය අඳුරන්නේ නැහැ, ඔය ක්‍රියාවලිය අධ්‍යයනය කළා නැහැ. එතකොට මේකට මේ ඇයි මේකම ආවේ, ඇයි මේකම ප්‍රමුඛුනේ කියලා හොයන්න ගියොත් ඒක අපේ සීමාවෙන් පිටපැන්න වෙනවා. ඒක නිසා වර්තමානයේ රකින්න පුළුවන් ක්‍රමවේදේ තමයි මේ කියන්නේ. ඒ රැකීම ප්‍රමාණවත්. හේතු කාරණා හොයන්න ඕනේ නැහැ. හේතු කාරණා හොයන්න ගියොත් ඒක බුද්ධ විෂයට යන්නේ. බුදුහාඳුරොත් කියනවා මේ කර්ම විෂය හිතන්න කල්පනා කරන්න යන්න එපා. තේරුමක් නැහැ. තේරවන්න පිස්සු ඇදෙනවා. ඊට පස්සේ ඔය ජේම්ස් වෙබ් යවන කට්ටියට කියනවා මේ ලෝක විෂය හිතන්න කල්පනා කරන්න යන්න එපා. තේරුමක් නැහැ. පිස්සු ඇදෙනවා. ඊළඟට මේ සත්ව විෂය හිතන්න කල්පනා කරන්න යන්න එපා. තේරුමක් නැහැ. පිස්සු ඇදෙනවා. ඒකින්ද මොකද කරන්නේ? මොනවා හෝ නිසා මේ දේවල් වේදිකාවට නගිනවා. කමක් නැහැ. මම මේ නගින අවස්ථාවේදී පුහුණුවක් සිද්ධ කරනවා. අර කලින් කී විදියට කර්මෙත් කියලා දෙයක් ක්‍රියාත්මක වෙනවා. වීරය ක්‍රියා වීර ශක්ති දෙක තමයි ඔතෙන්දී යොදවන්නේ අපි. අර විදියට නැවත නැවත පුහුණුවේ දෙනවා. නැවත නැවත අන්න වර්තමාන මොහොත රකින්න. වර්තමාන මොහොත රකින්නකොට තේරෙනවා අර අර අතීත හේතු තියෙන. අතීත හේතු මත පදනම් වෙලා මේ වර්තමානයේ යම්කිසි දේවල් ටිකක් මතුවලා එනවා. එතකොට වෙනස් කරනවා නම් මේ වර්තමානයේ වෙනස් කරන්න තියෙන්නේ මේ වෙලාවේ. මොකද අතීතයට යන්න බෑනේ. එහෙනම් මොහොතක් මොහොතක් රකින්නකොට මොකද වෙන්නේ? ක්‍රමානුකූලව අර අතීත හේතු වෙනස් වෙනවා. ඒකයි මං කිව්වේ කර්මයේ ෂය වෙනවා, කර්මයේ වියලෙනවා. ඒක තමයි ප්‍රතිපදාව. වියලනකොට වියලනකොට තේරෙනවා අන්න වෙනදාට වැඩිය සුබ විදියට ලෝකේ පේනවා. වෙනදාට ඔක්කොම පැමිණිලි තියෙන අන්න මාස කීපයකට පස්සේ දෙකක් හොයාගන්න පුළුවන් වුණා වෙච්ච හොඳ දේවල්. සතියකට එක ගානේ හොයන්න. අන්න දවසක තේරෙනවා සතියකට හොඳ දේවල් දෙකක් විතර වෙනවා දැන්. ඔන්න ඔය විදිහට ටිකෙන් ටික තමයි ඒක පරිවර්තනය වෙන්නේ. එතකොට අතීතේවත් අනාගතේවත් නෙමේ ගැටේ ලෙහන්න පුළුවන් වර්තමානයේ. මුලදී අමාරුයි. මුලදී ගොඩක් වෙහෙසයි. අර තියෙන ඝර්ෂණේ නෙන්නේ. නමුත් රකින්න 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 තේරෙනවා අන්න මේ මේ ක්‍රියාවලිය වෙනස් වෙනවා. ක්‍රමානුකූල පරිවර්තනයකට ලක් වෙනවා. අන්න ඒ ක්‍රමානුකූල පරිවර්තනය තමයි තියෙන සැනසීම, තියෙන විවේකය. ඉතින් ඒ සඳහා නැවත නැවත මෙන්න මේ ඉදිරිපත් වෙන අවස්ථාවේදී වර්තමානයේ රකින්න උත්සාහ කරා නම් හරි.
හොඳයි ස්වාමීන් වහන්සේ, මට තේරුණා. බොහොමත්ම පින්. මට තව එකක් හිතුනේ, සමහර වෙලාවට කියන්න මං හිතන්නේ මීට ඉස්සෙල්ලා ප්‍රශ්නයකුත් නැගපු මහත්මියත් කිව්වේ ප්‍රශ්නයකට උත්තරයක් දුන්න හැටි කියන එක. මං ධර්ම සාකච්ඡාවකදී මට තේරුණා සමහර වෙලාවට එතන ඉන්න පුද්ගලයන් හැටියට බලලා කතා කරන්න ගියත් සමහර වෙලාවට මං හිතනවා බුදුරජාණන් වහන්සේ දණ්ඩපාණී දුන්නේ වගේ පිළිතුරක් දෙන්න පුළුවන් කමක් තියනවා නම් අපිට පොඩි සහනයක් තියෙන්න පුළුවන් නේ කියන එක. මට හිතුණා ඒක මතක් කරලා ස්වාමීන් වහන්සේට නිදුක්ව නිරෝගී භාවය ප්‍රාර්ථනා කරලා මෙතනින් නවත්තන්න. තුනුරන් සරණයි.
ඔව්, දණ්ඩපාණීට දෙන්නේ අමුතු විදිය උත්තරයක් ඉතින්. මෙයාට බණක් නම් කියන්නේ නැහැ. මිනිහා ඇවිල්ලා අහන්නේ මොකද්ද? ඇවිල්ලා නිකන් අර නිකන් මේ ජොගින් යන ගමන් දණ්ඩපාණී කියන්නේ හැරමිටකුත් අරගෙන ජොගින් යනවා. එතකොට ගිහිල්ලා යන ගමන් මේ මගදී හම්බුණාට නිකන් බුදුහාමුදුරුවෝ නිකන් වැරදිලා වගේ හම්බුණාට තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. අහන්නේ කොහොමද? අර හැරමිටට බර තියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. එතකොට සාමාන්‍ය ඔය ධර්මදේශනාවක් කරනකොටත් කියනවා හැරමිටේ යති තියා ඉන්නේ උන්ට බණ කියන්න යන්න එපා. ඒකකුත් තියෙනවානේ. මොකද අර ඉරියව්වෙන්ම පේනවා මෙයා මේක බාරගන්න සූදානම්ද නැද්ද, මෙයා මේ අහන්නේ මොන හේතුවෙන්ද වගේ ප්‍රකාශයක් එතන තියෙනවානේ. එතකොට ඈරමිට අතේ තියාගෙන අහනවා මහාන, ඔබ කිනම් මතවාදයක්ද, කිනම් වාදයක්ද ඉදිරිපත් කරන්නේ? ඉතින් බුදුරජාණන් වහන්සේ මේ තැනතර බණ කිවිල්ල කොහොම වෙතත් අර අමුතු විදි එකක් කියනවා. මොකද්ද කියන්නේ? මේ ලෝකේ ශ්‍රමණයෝ ඉන්නවද, මානව මොණි ඉන්නවද, දෙවියෝ ඉන්නවද, මාරයෝ ඉන්නවද, මේ කිසිවෙක් සමග වාද නොකර ගැනීමේ වාදයක් මම කියනවා. අර විදියට මේ කෙනෙක්ගේ මේ විදිහේ පරිවර්තනයක් මම කියනවා කියලා අමුතු විදිහේ පිළිතුරක් දෙනවා. මේ තැන ඇතර ධාරණය කරගන්න බැරි විදිහේ පිළිතුරක් දෙනවා. ඉතින් මොකද කරන්නේ? නලල රැලි කළා, කට ඇද කළා, නික්මිලා ගියා කියලා තමයි සඳහන. හවස ඇවිල්ලා කියනවා අනේ මරු ජොලි වැඩක් වුණා මෙන්න මෙයා ඇවිල්ලා මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා මම මෙහෙම උත්තරයක් දුන්නා. ඉතින් තැනත්තා නලල වැරි කළා මේ කට ඇද කළා ගියා යන්න කියලා අර හාමුදුරුවෝ ටිකට කියනවා. අනේ එතනින් තමයි ධර්ම සාකච්ඡාවට ඉදමතු වෙන්නේ. අනේ භාග්‍යතුන් වහන්සේ ඒ කියපු එකේ අදහස අපිට පැහැදිලි කරලා දෙන්න. දණ්ඩපාණිට කෙසේ වෙතත් මේ අහන්න සුදුසු අහන්න ශක්තිය තියෙන අහන්න පේ වෙච්ච කියලා අපි කියන්නේ අර හැර මිටි පොඩ්ඩක් පැත්තක තියලා ඈ ඒ විදියට පේ වෙච්ච කැප වෙච්ච කට්ටියක් ඉන්නවා. ඒගොල්ලොන්ට කියන්නේ කියලා අන්න මදුපිණ්ඩික සූත්‍රයට මූලික අවස්ථාව ඔක තමයි ගොනු වෙන්නේ. ඉතින් මේ විදිහේ දේවල් තියෙනවා. ඉතින් බුදුවරුත් මග ඇරලා යනවා සමහර පුද්ගලයෝ. වැඩක් නැහැ. මොකද හේතුව ඒ හැකියාවක් නැහැ කියන දන්නවනම් මූණ දෙන්නේ නැහැ. ශක්තිය වැය කරන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ. එහෙම වැය කරන්නේ නැහැ. නිශ්ශබ්දව ඉන්නවා එක්කෝ. නිශ්ශබ්දව ඉන්නවා. අන්න අහන්න සුදුසු ඒ විදිහේ ශක්තියක් තියෙන කෙනෙක් ඉන්නවා දන්න නැවත නැවත කියනවා. එකම දේ කියනවා. සිය දහස් වරක් කියනවා. මොකද්ද හේතුව? අනේ දැන් නැත අහන්න පේ වෙලා ඉන්නවා. මේ දැන් නැතර මේක දරා ගන්න පුළුවන් ශක්තිය තියෙනවා කියන ඒ විදිහේ උත්සාහයක් දරනවා. සමහර වෙලාවට බණ කියලා අහනවා. මේ මහණෙනි මේ බණ කතාව කලින් අහලා තියෙනවද? ඔහොම අහනවා. එතකොට ඒ ආඳුරුර කියනවා නෑ නේ ස්වාමීනි මම පළවෙනි පාරටනේ මේ වගේ බණ කතාවක් ඔබ වහන්සේගෙන් ඇහුවේ. ඊට පස්සේ කියනවා වැඩේ කියන්නේ මහණෙනි මටත් පළවෙනි පාර තමයි මේ වගේ දෙයක් අහන්න ලැබුණේ. මමත් කලින් මේ වගේ වමනක් අහලා නැහැ. ඒ කියන්නේ නිකන් ඒවලේම නිකන් හොට් හොට් බණක් මේ ෆැක්ටරි ෆ්‍රෙෂ් බණක් කියලා තමයි මේ කියන්නේ. ඒක ඕක තමයි ක්‍රමවේදේ. ඒක නිකන් අර පාඩම් කරගෙන ඇවිල්ලා කියනෝ නෙමෙයි. ඒ වෙනුවට අර නිකන් කටපාඩම පොතක් දෙසා බලනව නෙමෙයි. ඒ වෙනුවට අර ඉදිරිපත් වෙච්ච කරුණු ටිකත් මත තමයි කතාව ගෙතෙන්නේ. ඒකට ස්වභාව ධර්මේ තමයි වැඩි බණ කියන්නේ. දණ්ඩපාණි ඇවිල්ලා අර මොකද්ද අහනවා. ඌට උත්තරයක් දෙනවා හොම්බෙන් යන්න. ඊට පස්සේ කියනවා මෙන්න මෙහෙම දෙයක් වුණානේ බලන්නකෝ කිව්වහම අනේ අර මදුපිණ්ඩික සූත්‍රේ ආනන්ද හාමුදුරුවෝ කියන්නේ මේක නිකන් මී පිඬක් වගේ ස්වාමීනි අපි මේකට මදුපිණ්ඩික කියලා නම දාමු. එච්චරට වටිනා ධම්ම කරුණු තමයි මේකේ තියෙන්නේ. කලින් නොඇසු නොවිරු බණක් බුදුරජාණන් වහන්සේගේ වචනෙන් කියන්නේ පෙර නොඇසු නොවිරු අදහසක් මට පහල වුණා බණක් මට පහල වුණා මේ විදිහේ ප්‍රකාශයක් මට පහල වුණා කියලා කියනවා. දීක තමයි ක්‍රමවේදේ. ඉතින් ඔහොම යන් යනකොට යනකොට ඔබ තව තව සුද්ධ වෙලායි.
තුරුණ සරණයි. සෝන්.
ස්ටෙරුවන් සරණ. හොඳයි අපි ආවර කරමු නේ.
එම සෝන්.
ඒ sugar bag එකේ නේද?
ඒක තමයි.
Sugar bag එකේ නේ ගොම් පරිස්සමෙන් කියන්න ඕනේ. පහුගිය දවසක මම ස්පිරිතාලේ යවන්නේ නේද? ඔය කට්ටියක් sugar bag එකේ නේ කියලා.
Sugar bag එකද? ලැසන දක පොඩ්ඩක් කියලා වැඩිපුරත් වෙලාව ගතත් දරු සෑහෙන වෙලාව ගන්න තියෙනවා. ඒ කියන්නේ ඔබ වහන්සේට නිරෝගී සුව සහ වාසික ප්‍රාර්ථනා ඉටු කර ගන්න ඒ කුසල කර්මෙම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඒ අවසාන වශයෙන් ඔබ වහන්සේ වන්දනා කිරීමට මම උපාලි මහත්මයාට
අවසරයි. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වන්දනා කරන්න.
හොඳයි.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්තේ.
කමාමි කමිතබ්බ.
ඕකාස කමාමි බන්තේ
සුඛී හොන්තු.
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං අයර ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචාතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දම් පසිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදිතේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවා සම්බුද්ධ පුත්තන් නමාමහං. සාදු සාදු
සපත්තේවා සපත්තේ. හැම දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.